හොඳයි සාදු. 2019 වසරේ 10 මාසේ 6 වෙනිදා භාවනා වැඩසටහන. මේ සිසිලස මේ සෙවන අපිට ලබා දුන්න පින්වත් චන්දනදී සිරාමතුමන් වගේම ශාමලේති සිරා මෙතනිය අපි බොහෝම ගෞරවයෙන් හැමදාමත් සීකරන ඕන යත්තන්ට පින් දෙන්න ඕන. සාමාන්‍යයෙන් මිනිස්සෙක් හැටියට මෙහෙම දේවල් කරන්නේ නැහැ නේද? Tamande තියෙන ධනය නිලයේ බලය රැකගන්න උත්සාහ කරද්දී බොහෝ දෙනාගේ හිත සුව පිණිස ධර්මයේ වඩන්න දියුණු කරගන්න අවබෝධ කරගන්න අපිට මේ නිවහන ඉල්ලීමකින් තොරව ලබා දීලා ඊට පස්සේ බලපෑමකින් තොරව පාත්වා ගන්න ස්වාමීන් වහන්සේ කැමති විදියට කටයුතු කරන්න කියලා ලබා දෙන අය හරිම අඩුයි. ඒ නිසා අතිශයින්ම දුර්ලභ පරිත්‍යාගයක් පින්නතුන්ට මටත් අපි හැම දෙනාටම ඒ සිසිලස ලැබෙනෝ ඒ සේවන ලැබෙනෝ ඒකාන්ත වශයෙන්ම ටීපීති සේරා පියාණන් වහන්සේට සීලවතී වික්‍රමසිංහ මෑණියන් වහන්සේට ඒ වගේම වයේදී විජේරත්න පියාණන් වහන්සේට බී විජේරත්න මෑණියන් වහන්සේටත් වංශ පරම්පරාගත සසරේ ඥාතීන්ටත් සසර සැප පිණිස සුජීවත්ව වාසය කරන හැම දෙනාටම මෙලොව වශයෙන් සද්ධර්ම අවබෝධයන් දියුණු කමු කරගන්නටත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ධර්මයේ කියන්නේ හරි ගැඹුරු දෙයක් නේ. ඒක මහා සාගරේ වැනි. ඉතින් අපි ඒක ටිකෙන් ටික අපි ඉගෙන ගන්නවා. ප්‍රධාන වශයෙන් මිනිස්සු හැටියට අපිට තියෙන චරිත හයක්. ධාමී කියවෙන චරිත හයක් තියෙනවා. ඒ චරිත හයේ තියෙනවා අකුසල පක්ෂයට නැඹුරු චරිත තුනක්, කුසල පක්ෂයට නැඹුරු වුණු චරිත තුනක් තියෙනවා. මොහොතක් අපි කල්පනා කරලා බලමු මේ චරිත මොනවද? මේ චරිත වලින් මට තියෙන්නේ මොන වගේ චරිතයක්ද කියලා බලන්න. ඊට පස්සේ ඒකට අනුව තමයි තමන්ට දහම ප්‍රගුණ කරගatti තමන් වැඩ කටයුතු කරන්න ඕන. පළවෙනි එක තමයි රාග චරිතය. සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා රාග චරිතය ඉන්නෝ ඒ රාගයට වැඩි නැඹුරුවක් තියෙන පුද්ගලයෝ ඉන්නවා. රාග චරිතයක ස්වභාවයන් මොනවද කියලා ඊළඟට අපි දැනගන්න ඕන. මොන වගේ හැඩහුරුකන්ද තියෙන්නේ අපිට කෙනෙක් තුලින් ඒව ප්‍රකට වෙන්න කියලා. එයා ගොඩාක් ලතාවට කලාවට හැඩවැඩ පාමින් කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම වේගෙන් එහාට මෙහාට ගමනාගමනය කරන්න කැමති. අතපසු ගෑම, ලිවීම, කීම, ඇඳීම, පැළඳීම මේ මොනවා කළත් ටිකක් සිත් ඇද ගන්නා සුළු විදියට කිරීමට උත්සාහ කරනවලු. සමහරවිට අපි දන්නවනේ නේද? ඒක තමයි ස්වභාවය. දකින්න තියෙන දෙයක පිළිවෙල කියන එක බලාපොරොත්තු වෙනවා. ඊළඟට වර්ණවලින් කැමති මොනවද වර්ණය කියලා අහුවොත් සාමාන්‍යයෙන් කියන පුළුවන් රතු වගේ වර්ණවලට කැමති රාග චරිත කියන කට්ටිය. රතු වගේ ඉන්නේ මේගොල්ලෝ. දැන් ඉතින් හිතා ගන්න පුළුවන් මොන වගේ තත්ත්වයක්ද තමන්ට තියෙන්නේ කියලා. ඒකට තියෙන රාග චරිතය තමයි ඉතින් ගොඩාක් දේවල් තියෙනවා. ඊළඟට අපි බලමු කුසල පක්ෂයෙන් එකක් බලමු. ශ්‍රද්ධා චරිතයක් මොන වගේද කටයුතු කරන්න කියලා. එයාගේ තියෙනවා වැඩපළවලදී ලතාවක්, කලාවක් පෙන්නුම් කරනවා. නමුත් පෙන්නුම් කළද එම ක්‍රියාව ශ්‍රද්ධාව එහෙම නැත්නම් පැහැපත් භාවයකින් යුක්තව පවිත්‍රව කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. එතකොට එක ළඟින් යන්නේ ආගේ චරිතයත් හරි පිළිවෙලයි නෙවැරදි ලස්සනයි හැඩවැඩවලට කැමති. අනිත් පැත්තෙන් සද්ධා චරිතය එහෙම දරහතන් වහන්සේලත් එහෙමයි ආරන්නේ. දැන් නමුත් අර රාග චරිතයේ පුජ්‍යලය කරන්නේ ලොකු ආශාදයක් යටතේ. මෙයා කරන්නේ ඒ තුල ශ්‍රද්ධා සම්පන්න ගුණයකින් නොයැලෙන ගුණයකින් යුක්තයි. ඒවල ශ්‍රද්ධා චරිතයත් මේ රාග චරිතයත් දෙකේම යම් කිසි එක හා සමාන ලක්ෂණ ගුණාංග තියෙනවද සංහන් වෙනවා. ඊළඟට අපි බලමු ද්වේෂ චරිත. අපි සමානලාට ගන්න විතරම කේන්ති ගත්ත ගමන් ඉන්නේ, තරහ ගත්ත ගමන් ඉන්නේ, කිපිච්ච ගමන් ඉන්නේ. ද්වේෂ චරිතයක ස්වභාවය තමයි යාමීම් කතාබහ වැඩපළ කරනකොට හරි දැඩි බව. ගමනක් ගියත් මේ පොළොව ගිඩි ගිඩි ගාන ගෙලිනවා. මංගලක්ෂණ විදිහයි කියන එක ඩොන් 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 ගාලා අනිපා අඩියෙම එන්නේ ශ්‍රබ්බෙහි කැවිතන් ගියොත් දෙදරනවා. ඒක තමයි යාගේ තදින් අඩි වදින ස්වභාවයකින් යුක්තයි. තියෙන ගොරෝසු බවක් තියෙනවා. හරි ගොරෝසු බවක් තියෙනවා, ඉක්මම් බවක් තියෙනවා. කතා කළා ටිකක් තදින් ඇඟිලි දික් කරලා අපමිටි කරලා තේහි මේ විසි කරලා කතා කරන ගතියක් මගේ තියෙනවා. ද්වේෂ චරිතයක යම් කිසි ගොරෝසු බවක් දකින්න හැමදේම දැන් ටැප් එක වැහුවත් තදින් වහිනවා. අයියා දැන් කෙනාට අල්ල අරින්න බැරි වෙන. ඒක තමයි ස්වභාවය. ද්වේෂ චරිතයක ස්වභාවය එහෙමයි. පිඟානක් මේ සූරින් තියන්න ගියත් ඒක හරියට තියන්නේ ඒක නේ වීසි කරනවා වගේ දාන්න. යම් කිසි ගොරෝසු බවක් තියෙනවා. වාහනයක් එලවන්න ගියත් එයා හරින් මෙහෙන් ඔක්කොම ගහගෙන පෙරලගෙන යන කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් මේ අපේ ද්වේෂ චරිතයත් ඒ විදිහට අඳුර ගන්නට පුළුවන්. ඊට පස්සේ තියෙන බුද්ධි චරිත, මේ ප්‍රඥාවන්ත චරිත තියෙනවා. ඒක කුසල පාර්ශවයට වැටෙන්නේ. ප්‍රඥාවන්ත චරිතයක ස්වභාවය තමයි කියූ දේ එකවරම පිළිගෙන දැඩි තීරණ වලට බැස සිට විමර්ශනය කරන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ කියන දේට අහුම්කම් දෙන ගතියක් තියෙනවා, කියන දේවල් හොඳට බාර ගන්න ගතියක්, දරා ගන්න ගතියක් තියෙනවා. ඊළඟට තියෙන ගතිය මොකද? හොඳට විමර්ශනය කරන ගතියක් තියෙනවා. තමන්ට ලැබෙන අත්දැකීම් පවා නැවත නැවත විමර්ශනය කිරීමට යොමු වෙනවා. ඒ සමානයිට දැනුමෙන් පිළිතුරක් හම්බ වෙනවා. ඊට පස්සේ තමන් ගත්ත පිළිතුර විමර්ශනය කරන්නේ. ඉතින් මේ බුද්ධි චරිතය හොඳින් අහනවා, හොඳින් දරා ගන්නවා නේද? හොඳින් විමර්ශනය කරනවා. ලැබෙන පිළිතුර ආයි මොකද කරන්නේ? ආයි විදර්ශනාවට ගන්නවා. ඒක බුදුහාමුදුරේ එක වෙලාවක දේශනා කරානේ පඤ්ඤාවන්තස්ස. මේක බුද්ධි චරිතවලට තමයි ධර්මය බොහොම ඉක්මනින් සම්බන්ධ වෙන්නේ. බුද්ධි චරිතවලට, අනිත් චරිතවලට නෙමෙයි. සද්ධා චරිතේ වුණත් ඒ ඔක්කොම චරිත ඉක්මවල යනවා. ඒ ප්‍රඥාවන්ත චරිතය. ඒ නිසා ඒක හරීම වැදගත් කාරණයක්. ප්‍රඥාවන්ත චරිතයක් නිර්මාණය කර ගන්න පුළුවන් තරම් උත්සාහවත් වෙන්න කැප වෙන්න ඕන. නමුත් උප්පත්තිගතවම සමහර අයගේ තියෙන චරිත ලක්ෂණය, නමුත් යනි චරිතවලටත් පුළුවන් ප්‍රඥාවන්ත චරිතයක් වුණොත් ඉක්මවා. ඊළඟට අකුසල පාර්ශවයෙන් අපි තව පැහැදිලි කරමු. මොකද මෝහ චරිත තියෙනවා. මෝහ චරිත තියෙනවා. මෝහ චරිතයක ස්වභාවය තමයි නිරන්තරයෙන්ම සිතේ විසිරුණු ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ලිහා ගන්න බැරි, අරමුණක පිහිටවා ගන්න බැරි, දර්ශනයක් තුළ ඉන්න බැරි ගතියක් තියෙනවා මේ මෝහ චරිතයක. ඒ කියන්නේ පිළිතුරක් නැතුව අතරමං වෙලා ඉන්නවා. අපි දැන් පාරක් හොයාගන්න බැරි වුණාම නිකන් මුලා වෙලා වගේ ඉන්නේ. හතරමං හන්දියකට ගිහිල්ලා මෙහෙ යන්නද මෙහෙ යන්නද මෙහෙ යන්නද දන්නේ නැහැ. ආන්නේ ගතියක් තියෙනවා හැම මොහොතකම මේ මෝහ චරිතය කියන චරිතේ තියෙනවා. ඒ වගේම අසුපතු ගෑම් ලිවීම් කීම් ඇඳීම් පැළඳීම් කිසි පිළිවෙලක් නැතුව මම්මුලා වූ එක් මේ ක්‍රියා කරනවා. ඒ ඔක්කොම බාහිරට මිදුලතු ගෑම පිළිවෙලක් නැහැ. අපේ සාමීන් වහන්සේලා හැම මේ ඉස්සල්ලාම මහාන වෙන්නේ හැම ආවහම මේ දෙන්නේ මිදුලතු ගාන. මිදුලතු ගාලා බලලා ලොකු හාමුදුරුව සම්පූර්ණයෙන් මෙයාගේ පැවිද්ද පැවිදිකම පවතින විදිය පැවිදිකම අවසානේ මේ ඔක්කොම කියනවා. එකනම් ඉස්සර මගුල් තුලාවලට ගියාම මේ මලමාලයට අන්නාසි ගෙඩියක් කපන්න කියලා දෙනවලු මේ මලමාලිගේ පැත්තේ. ඉතින් ඒ වගේ අපිට හොයන්න පුළුවන් මෙයාගේ චරිතය සහ පැවැත්ම මොකද්ද කියලා. අන්නාසි ගෙඩිය කපද්දී එයා දැනගන්නවා මෙයාගේ ලක්ෂණේ මෙයාගේ චරිතය. මෙයා සද්දා චරිතයක්, මෙයා ද්වේෂ චරිතයක්, මෙයා රාග චරිතයක්, මෙයා මෝහ චරිතයක් කියලා අඳුර ගන්නවා අන්නාසිගෙදී. ඒ වගේම තමයි මිදුලතු ප්‍රතිගාද්දි එහෙමත් එහෙම. කිසි පිළිවෙලක් නැහැ. මෝහ චරිතය පොසති බීච්ච තැනින් තියන්නේ පිළිවෙලට අතුපතු ගාලා නැහැ. පොඩ්ඩක් එහෙමෙන් සෝදලා පිරිසුදුයි කියලා හිතනවා. හැබැයි එකම භාගයට වගේ වැඩ කරන ස්වභාවයක් තියෙන මෝහ චරිතවල. ඊළඟට තියෙනවා අවසාන චරිතයේ හැටියට කුසල පාර්ශවයට වැටෙන චරිතයක් තමයි විතක්ක චරිතය. මේ විතක්ක චරිතවල ස්වභාවය තමයි නිතර දොඩමලු බව, නිතර කණ්ඩායම් ගැසී කතාවට ප්‍රිය වීම. ඔන්න විතක්ක චරිතයක ස්වභාවය. කට්ටිය බලන්න එහෙම තියෙනවද කියලා. නිතරම මේ කතාබහට කැමති කණ්ඩායම් ගැහිලා කතා බහ කරමින් ඉන්නට ඔන්න කැමැත්තක් තියෙනවා. ඒ වගේම සිත ස්ථීර පදනමක කොයි වෙලාවකවත් නැහැ. හැම දෙයක්ම තර්ක කරමින් විමර්ශනය කියලා කියන්න බෑ. විතර්ක කිරීමෙන් එයා පිළිතුරක් නැතුව ඉන්නවා. දැන් මම ඔක්කොම බණ ටික කීකන කියාගෙන ගිහිල්ලා ඉවරුණා මම මතකයි මාත් දවසක් ඇහුවා එතනත් මමත්වයේ තියෙන බැරිද කියලා. මම කොහොමද ඉතින් ඒක දැකලා බලන්න එතනත් මමත්වයේ තියෙනවද කියලා. ඒ කියන්නේ යා ඒ ගමන යන්න කලින් ඔක්කොම හිතනවා. දැන් ගමන ඔක්කොම අපි කිව්වත් එන එහි වහින්න බැරිද? එහෙම නැත්තම් පා යන්න බැරිද? දැන් ඔක්කොම කරලා දැන් එයාට මොකුත්ම ප්‍රශ්නයක් නැත්තම් රහත් වුණාම ආයි උපදින්නේ නැද්ද? ඔය වගේ තහනවා නේද ප්‍රශ්නේ? නිරෝධ සමාපත්තිය ඉඳි මොකද්ද දැනෙන්නේ? ආදිවාසී මෙයා මේ ගමන ගිහිල්ලත් නැහැ, ගමන යන්න සූදානම්ුත් නැහැ. නිකම්ම නිකං විතරක චරිත. ඔය විතරක චරිත තියෙන කන්ටේ තමයි පොඩ්ඩක් මේ ඔළුවේ ප්‍රශ්න. ඒ කියන්නේ තීන්දුව තීරණයක් ගන්න බෑනේ. හැමදෙස්සෙම මෙහෙම වුණොත් මෙහෙමයි, මෙහෙම වුණොත් මෙහෙමයි, මෙහෙම වුණොත් මෙහෙමයි, මෙහෙම වුණොත් එහෙමයි, මෙහෙමයි 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 කියලා හැමදෙස්සෙම ප්‍රශ්න මිසක් පිළිතුරක විහිදන්න බෑ. බැරි ගතියක් තියෙනවා. ව්‍යාපාරයක රත තියන්න ගියත් මට පාඩු වෙයිද? මේක කළා මෙහෙම වේද, මෙහෙම වේද, මෙහෙම වේද කියලා අනේක විදියට කේන්දර අහනවා. එතකොට මොකද වෙන්නේ? මේ විතක්ක චරිතේ නේ කරන්න බැරි වෙනවනේ වැඩන්නේ. තීන්දුව තීරණයක් ගන්න බැරි වෙනකොට යන වැඩක් කරන්න බැරි වෙනවා. එයා නිකන් හිත හිතා ඉන්නවා විතරයි. ඒ නිසා විතක්ක චරිතය කියන චරිතේ අන්න එවැනි ස්වභාවයක් තියෙනවා. හැමදේම මේ භාවනාව පිළිබඳ විශ්වාසයක් නැහැ, වෙන එකක් පිළිබඳව විශ්වාසයක් නැහැ. එයාට සැක තියෙන්නේ. හැමදෙස්සම විතර්ක කර කර ඉන්නේ. එයාගේ මනසට දෙයක් වැටෙන්න දෙන්නේ නැහැ. එයා බෝතලේ මූඩිය වහලා ටැප් එකට අල්ලන් ඉන්නේ. හැමදේම එක්ක අඩුවක් දකින්නවා. එහෙම නැත්නම් එකින් පලා යන්න එකෙන් මිදෙන්න කාරණයක් හොයනවා. අන්නේ වෙනි ස්වභාවයක් තියෙනවා මේ විතක්ක චරිතවල. දැන් අපි ඉගෙන ගත්තම චරිත කීයක්ද? ඔව් චරිත 6ක් ඉගෙන ගත්තා. මේක සූක්ෂමව වෙදිලා ගියාම අකුසල පාර්ශවයේ චරිත කොච්චර බෙදෙනවද? සූක්ෂම මේ චරිත හය බෙදිලා ගියාම කුසල පාර්ශවයෙන් බෙදෙනවා මේ චරිතය වෙනස් වෙලා බෙදෙනවා 42000කට. ඉගෙන ගන්න හම්බෙන්නේ ජීවිතේ පුරාම ගියොත් ඒක 42000 කියන්න ගියොත් එහෙම වැඩසටහන ඉතින් ලක්ෂයක් කරන්න බැහැ. ඊළඟට කුසල පාර්ශවයේ චරිත බෙදලා ගියාම කීයක් තියෙනවද? ආපු ධර්මයේ කියලා උගන්වන්න තියෙන්නේ ඔය කොටස් ටික තමයි. හැබැයි කොච්චර ඉගෙන ගත්තත් ඉතින් චරිතේ චරිතම තමයි, දැනුම විතරයි. ඒකත් 42000කට බෙදෙනවා. දැන් කුසල චරිත කීයක් තියෙනවද? 42000යි. අකුසල චරිත කීයක් තියෙනවද? 42000යි. එකතු කළාම 84000යි. ඔන්න ඔය දෙක එකතු වුණාම කුසල පාර්ශවය 42000යි අකුසල පාර්ශවය 42000යි එකතු වුණාම කියනවා මොකද්ද කියන්නේ? 84000 ධර්මස්කන්ධය. ඒක තමයි දරාගෙන ඉන්නේ. මේ 84000 ධර්මස්කන්ධයෙන් එහාට යනවා අර චරිත අහුසි කරගත්තොත්. ගති විමුක්ත කරගත්තොත් මේ 84000 කියන මේ මාර්ගයක් තියෙන, මේ මාර්ගයේ කෙළවරට ගියාට පස්සේ මේ චරිත වලින් නිදහස් වෙනවා. මේ 84000ම දැනගන්න ඕනේ. 84000ම තියෙන්නේ එක සූත්‍රයක කියපු දෙයම තමයි. ආය වෙන වෙනම ඉගෙන ගන්න ඕනේ ගොඩක්. අපේ ඇට තියෙන ලොකු ප්‍රශ්නයක් මේ ගොඩක් ඉගෙන ගන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. ඔබ එක ගාතාව එක සූත්‍රයක හරියට දැනගත්තොත් අර 84000ම එතන අවබෝධ වෙනවා. එතන දකින්න. මේ ධාම කියන එකෙන් අපි දැනුම කියන එකක් ප්‍රතිකාක්ක ලැබමු. මොකද දැනුමෙන් බැහැ නිවන් දකින්න කියන එක හොඳට තේරුම් කරගන්න ඕන. ඔබේ ප්‍රශ්නේ විසඳෙන්න ඕන. ඔබේ ප්‍රශ්නේ හෝම තියෙන්න දීලා මම වෙනත් මොනවා හරි ඉගෙනුවයි කියලා ඔබ හිස් වෙන්නේ නැහැ. මට අවශ්‍යයි අර වෙන වැඩසටහන් වලට වඩා මේක ටිකක් වෙනස් දෙයක් බවට පත් වෙන. ඔළුවට දෙයක් දාන්නේ නැතුව, දෘෂ්ටි දාන්නේ නැතුව ඔබ ළඟ තියෙන දෘෂ්ටි අයින් කරන එක. ඔන්න මගේ වැඩේ. මම අලුත් ඉගැන්වීමක් කරන්නේ නැතුව, අලුත් දෘෂ්ටියක් දාන්නේ නැතුව මොකද කරන්නේ? ඔබ ළඟ තියෙන දෘෂ්ටිය ඉවත් කරනවා. එවිට ඔබ සැහැල්ලුවට පත් වෙනවා. දෘෂ්ටිධාරියේ බවට පත් කරලා ඒ දෘෂ්ටි මත බලවත් කරලා කෙනෙක් කියලා ඒ දෘෂ්ටි මාර්ගයක ගමන් කරන්න ගියොත් එහෙම එයා දෘෂ්ටියක්ම වඩ වඩා ඉන්නවා. අවසානයේ තමන්ගේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. ඒකයි වැදගත්. ඈ දැන් ඔන්න ඔබ ප්‍රශ්නෙකින් එනවා. හස්තකින් ආවම මම හාල්ගෝනියක් දීලා කියනවා මේක වැට මේ වීයට අහුලන්න කියලා. හැබැයි අර ප්‍රශ්නේ යෝම යට තියෙනවා. මෙයා වීයට අහුලන හොල ඉන්නවා හාල්ගෝනිය. ඕන ඕකයි ගොඩක් භවනා තැන්වල සිද්ධ වෙන්නේ. පුජ්‍යලයා ප්‍රශ්නයක් පිටින් යනවා. ඒ ප්‍රශ්නේ හෝමයි මොකක් හරි වැඩක් කරන්න දෙනවා. සිතවිලි ගණන් කර කර ඉන්න, ඒකේ හොඳ සිතවිලි නරක සිතවිලි ගණන් කරන්න, ඒව ලියන්න, ඒව බල බල ඉන්න, වියට ගණන් කරන්න දෙනවා. හරිද? තමන්ගේ ප්‍රශ්නේ එතනමයි. ඒ නිසා එවැනි දෙයක් නෙමෙයි අපි කරන්නේ. අපි ආල්ගෝනියක් දෙන්නේ නැහැ ඔබට වියට ගණන් කරන්න. ඔබේ ප්‍රශ්නේ මොකද්ද? ඒක වැදගත්. මට නිවෙන්න බැරි ප්‍රශ්නේ මොකද්ද? කිසි කෙනෙක් ඉන්නපා බෝතල් වල මූඩි වහගෙන ඉන්නපා. වතුර බොන බෝතලේ මූඩිය බුරුළු කරලා තියාගන්න කිව්වනේ. ඉතින් ඔය හිත නැමැති බෝතලේ මූඩිය විවෘත කළම තියන්න. උඹව ස්වභාවයේ සමග එක්වන්නේ විවෘත වුණොත්. මේ මනස විවෘත කරන්න. බය වෙන්න එපා. ඈ? ගේට්ටු වහලා තිබ්බහම මොකද වෙන්නේ? නරක දෙන්නේත් නැහැ හොඳ දෙන්නේත් නැහැ. ඒ නිසා අපි ගේට්ටු වහලා බෙල් එකක් දානවා. බෙල් එකක් දැම්මහම කෙනෙක් ඇවිල්ලා ගහුවාම අර පොඩි සිදුරක් තියෙනවා ගේට්ටු වල. හරි ගැසලා නැත්තම් කැමරා සිස්ටම් එකක් තියෙනවා. කැමරා සිස්ටම් එකෙන් හරි අර සිදුරෙන් හරි බලනවා ආවේ කවුද. එන්නේ අර ගේට්ටු වාරිනවද නැද්ද? තීරණය කළා මොකද කරන්නේ? අර නැත්තම් අරින්නේ ඌමනා කියනනම් ගේට්ටු ඇරියා. මම හිතන්නේ ඔබේ මනසෙත් එහෙම තියෙන්න ඕන. ඒ කියන්නේ වසාගෙන සිටියද බෙල්ල එක ගැහුවාම හිතට බලන්න ඕන මෙහා ඇතුළට ගන්න සුදුසු කෙනෙක්ද කියලා. එතකොට මේ ධර්ම කරුණ මොකද කරන්නේ? ඇතුළට ගන්න ඕන බොහොම ආදරේ. ඒක ආදරෙන් ජීවිතයට එකතු කර ගන්නවා. ආ ගේට්ටු වහලා තියනවා. ඒ නිසා වහන ගේට්ටුවක් තිබ්බට ඒක නිරන්තරයෙන්ම අරින්න වහන්න ඕන කියලා තේරුම් ගන්න. ඔබ වහලම තිබ්බහම ඇතුලේ තියෙන ටික කොහොම දිනන පිටේ තියෙන දේක් ආයේ එන්නේ නැති වෙනවානේ. දැන් හිස් බැරල් එකක් අපි මූඩිය වහලා තිබ්බොත් මොකක්වත් නැහැ. ඒ වෙයි වතුර කොච්චර වැස්සත් ඉතින් අර බැරල් එක පිරෙන්නේ නැහැ. ඉතින් අපි කරන්න ඕන අපි වහලා තියන්න ඕන තමයි වෙහි වෙලාවට මේක විවෘත කරන්න ඕන. එතකොටයි මේක වතුර පිරෙන්නේ. එතකොට සද්ධර්මයේ දේශනා වෙන තැනකදී මනස විවෘත කරන්න ඕන. පාප මිත්‍රයෙක් ළඟදී මනස වහගන්න ඕන. තේන්නනේ? කුසල පක්ෂය ළඟදී මනස විවෘත කරනවා, අකුසල පක්ෂය ළඟදී මනස වහගන්නවා. එහෙම නැතුව පුළුවන් කමක් නැහැ. තමන්ගේ මනස දැන් හොඳින් මේවා හිතට වදිනවා නම් දැනෙනවා නම් මේ කියන දේ හොඳට තේරේ. තමන්ගේ මනස මනසක් හැටියට පවත්වා ගන්නවා, වඩන්නවා, ඒකාග්‍ර කරනවා, එහෙම සිටවිලි නැතුව ඉන්නවා මොකවත් ක්‍රියාදාමයක පැටලෙන්න එපා. එවැනි දෙයක් කරන්න ගියාම ගැටලු ඇති වෙනවා. සිහිය කොහේ හරි පිහිටවන්න ඕනේ කියලා පදනමකට ඉන්න එපා. එහෙම කල්පනා කළොත් ගැටලු ඇති වෙනවා. නමුත් අපිට තියෙනවා සිහිය පිහිටවන්න තැනක් තියෙනවා. කොහෙද සිහිය පිහිටවන්නේ? සිහිය කිසිම තැනක නොපිහිටවන්න කියලා කියන්නේ නැහැ. සිහිය පිහිටවන්න ඕන. ඒ තමයි නොපිහිටන තැනක පිහිටවන්න ඕන. දැන් නොපිහිටන තැනකට පිහිටවන්න එපයි කිව්වොත් තමයි සිහිය අවුල් වෙන්නේ. ඒක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ සිහිය විමුක්තිදායකත්වයේ තුලත් පිහිටවන්නේ නැතුව වෙන දෙයක් තුලත් පිහිටවන්නේ නැතුව තිබ්බොත් එහෙම අවුල් වෙනවා. සිහිය විමුක්තිදායකත්වයේ තුල පිහිටවන්න එයා හඳුන ගන්නවා ධර්ම අවබෝධයෙන් පස්සේ. සිහිය කියන එක උදා වෙන්නේ ධර්ම අවබෝධයෙන් පස්සේ. අනිත්‍යයි සීලය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ සිහිය කියලා සම්මා සතිය නෙමෙයි. සිහිය කියලා කල්පනා කරන්නේ සාමාන්‍ය මතකය. මේ මතකේ තියෙනවා නම් සිහිය කියලා හිතනවා. දැන් ලෞතර බුදු කෙනෙක්ගේ සිහිය බිඳෙන්නේ නැහනේ. ලෞතර බුදු කෙනෙක්ගේ තියෙන ධර්මඥානෙ නැති වෙන්නේ නැහනේ. වයසට යනකොට එහෙම නැති වෙන්නේ. ඒ ධර්මඥානෙ ඒ විදිහටම පවතින. මොකද හේතුව ඒක මහා පුදුම ආශ්චර්යයක් කියලා කියන්නේ ඒක සංස්කාරයන් තුලින් ගොඩනැගිච්ච දෙයක් නොවන නිසා බිඳෙන්නේ නැහැ. නිකන් හරි කෙනෙක් මානසික වීර්ය පදනම් කරගෙන හිතේ ඒකාග්‍රතාවයක් ඇතිවෙට ශූන්‍යතාවයක් වගේ දේවල් පුරුදු කරලා හදාගත්තොත් එහෙම ඒක නැති වෙනවා. මේ අවබෝධය තුල ගොඩ නැගීමදී ඒක නැති වෙන්නේ. ඒක එක තැනක ඉඳන් ප්‍රගුණ කරන දෙයක් නෙමේ. ඒක ඇවිදීමෙන් පුළුවන්, කතා බහ කරමින් පුළුවන්, පවතිද්දි පුළුවන්. නිරන්තරයෙන්ම Taman සමග ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙලා සතර ඉරියව්වෙම පවතින දර්ශන විමුක්තියක් තියෙනවා. පූජ්‍යලයා කරලා කරන දෙයක් නෙමේ. ඒක අපූර්ව විදියකට විශිෂ්ට ඥානයකින් තේරුම් ගන්නා වූ කුසලය, ලෝකෝත්තර ධර්මය. එතෙන්ට තමන්ගේ සිහිය පිහිටවා ගන්න එක අමාරුයි. නමුත් ඊටාම සරල ක්‍රියාදාමයක සිත පිහිටවා ගැනීමේ කාර්යය ඊටාම සරලයි. දැන් ඔබට කිව්වොත් හුස්ම කෙරෙහි සිත පිහිටවන්න කියලා, ඒක සරලයි, කරන්න පුළුවන්. සිතුවිලි දිහා බලාගෙන ඉන්න, ඒ සිතුවිලි ඉවත් කර කර ඉන්න, සිතුවිලි කාලය දුරු කරන්න ගියොත් ඒක ඉතාම සරලයි. ඉතාම සරල සිද්ධාන්තයක්. ඒක කර කර ඉන්න පුළුවන්. නමුත් විදර්ශනා ප්‍රඥාවක්, ලෝකෝත්තර දර්ශනයක් ඇති වෙන්නේ නැහැ. ඒක හොඳටම තේරුම් කරගන්න ඕන. මේ සමහර අය කියන ආනන්ද හැමදුරෝ පිටස සෝහාන් කරනවා, දැන් ඕගොල්ලෝ එන්න මගේ ළඟට මම රහත් කරලා දෙන්නම්ලු. කට්ටි යනවා. අර තුන් ගුණයක් සංවර්ධනය කරන්නම් කිව්වා වගේ තමයි මේක. තේරුණානේ? තියෙන ගුණෙත් නැති වුණානේ. ඉතින් ඒ වගේ තමයි මේක. පස්සේ යාරහද්ද කියලා හුවම වැඩි මිනිහ රහත් නැහැ. තාම. ඉතින් ඒ නිසා ඒ වගේ මේ මොකද්ද ඒගොල්ලන්ට හොඳ නමක් තියෙනවා, අංකටුසු. ඒ වගේ අංකටුසුට අහු වෙන්න එපා. මෙතනින් මං රහත් වෙන්න නෙමෙයි බුදු වෙන්නත් කියලා දෙන්නම්. ඒක කිසි ප්‍රශ්නයක් නෙමෙයි ඒක. ආයි තව කෙනෙකුට දෙයක් කරන්න ඉතිරි ගල්ලා නෑ. වඩන්න කැමති නම්. ඒ නිසා අපි හොඳට තේරුම් කරගන්න ඕන. කැමති නම් එන්න රහත් වෙන්න. ඔක්කොම බැංකු පොත් ටික මගේ account එකට දාන්න. ඇඳුම් තුනක් විතරක් භාවිතා කරන්න. දවසට එක වේලක් කන්න, කැලේටම වෙලා වාසය කරන්න ඕන, කාමරේ දොර වහගෙන වාසය කරන්න ඕන, රූප බලන්න තහනම්, ශබ්ද අහන්න තහනම්, කිසි දෙයක් ඒව කරන්න බෑව තහනම්, සෙල්ෆෝන් භාවිත කරන්න තහනම්, රේඩියෝ අහන්න තහනම්, ඉතින් ඉබේම රහත් වෙනවනේ නේ. හැබැයි ඉතින් රහත් නොවුනොත් එහෙම ඉඳා ගන්න තමයි වෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. ඔය මං කරන වැඩක් නෙවෙයි ඔය කියලා දුන්නේ. ඔය සමහර අංකටුස්ස කරන වැඩ. ඒ වගේ අංකටුස්සන්ට ඇත්තෙන්ම සහයෝගයක් දුන්නොත් අවීචි මහා නරකේ යනවා. මොකද අනවබෝධයේ ධර්මයේ විකෘති කරන මිනිස්සුනේ. ඒක වැරදි. ඒක පාපයක්. හරි ධර්මයේ කියනවා නම් කොතන හරි කවුරු හරි කෙනෙක් මම විවේචනය කරන්නේ නැහැ කියලා හොඳටම දන්නවා, මං ගැන දන්න අය. නේද? එයා මෙහෙමයි මෙහෙමයි කිව්වොත් මං කියන්නේ. දැන් සමන්ද භද්‍රහාමුදුරුවෝ ගැන කිව්වත්, සමහර අය චෝදනාමුකෙන් කිව්වොත් මං කියන්නේ මේන් කරේ. එයා කියන විදිහේ පොඩි දෝෂයක් වාර ගැලපෙන්නේ නැතුව ඒ වුණාට ඒ මිනිස්සේ යමක් කියනවා කියලා. එහා හාමුදුරුවෝ එම් මේව කරන්නේ. අවබෝධයෙන් දේශනා කරන හාමුදුරුවෝ ඉන්නවා. තිත්ත කල්‍යාණන්ද හාමුදුරුවෝ වගේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ වගේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. හොඳ ගුණාංග ඇතෙන අපේ මෙමුරේ ධම්මවාසනායක ස්වාමීන් වහන්සේ ඉන්නවා. තව අපේ ඕස්ට්‍රේලියාවේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ පිරිස ඉන්නවා. හොඳ අවබෝධයක් ගොඩ නගාගෙන ඒ අවබෝධය තුළින් මිනිසුන්ව මුලාවටපත් නොවන තැනට මේ මනසින් තමයි මේක අත්හරින්න ඕන කියලා තේරුම් අරගෙන මිනිස්සුන්ගේ බැංකු පොත් හිස් කරගන්න වැඩපිළිවෙලකට උපාය මාර්ගයකට යන්නේ නැතුව බොරුවෙන් ජීවිත ගොඩගස්සන්න හරි දේශනා ක්‍රමවේදයක් හදන්න හරි කටයුතු කරන්නේ නැතුව මිනිස්සුන්ගේ ජීවිත අසරණ කරලා මිනිස්සුන්ව අපහසුතාවයටපත් කරන්නේ නැතුව ඒ ජීවිත තුළ ඉදීම ජීවිතේ ගොඩනගා ගන්නා වූ ක්‍රමවේදය. මේ රහත් වෙන්න ගොඩක් වෙලාවට උත්සාහවත් වෙන්නේ සෝහාන්වත් උනේ නැති අය තමයි. සෝහාන් වෙච්ච කෙනාට රහත් වෙන විදිය කියන්න ඕනේ නැහැ. එයා අනිවාර්යෙන් දන්නවා. මොකද මග්ගා මග්ග ඥාන දර්ශනේ ඇති වෙලා තියෙන එකත් එක්ක තමයි සෝහාන් මාර්ගඵලය හම්බ වෙන්නේ. මම ඒක ඇහුව පාතේගම සුමන වත්තර අපේ ගුරු ස්වාමීන් වහන්සේ නමක්ව උන්වහන්සේගෙන් ඇහුව ගිහිල්ලා හම්දුරනේ මේ සෝහාන් වෙච්චයි අහනවා රහත් වෙන්නේ කොහොමද කියලා. උන්වහන්සේ hina වෙලා දුන්න උත්තරේ තමයි සෝහාන් වුණා නම් ඕක අහන්නේ නැහැ කිව්වා. මොකද හේතුව? පැහැදිලිවම දේශනා කරලා තියෙන මොකද ඒ ඥාන දර්ශනයද කියන්නේ? මග්ගා මග්ග ඥාන දර්ශනය. එයා හොද්දටම මග නොමග දන්නවා. එළින්ම මගට වැටිලා තියෙන්නේ. එයා හොද්දටම දන්නවා මේ තවත් පුජ්‍යලේගෙන් මේ මේකට කොහොමවත් උපදෙස් ගන්න උවමනා නැහැ. මෙන්න ධර්මය, මෙන්න වඩන්න ඕන දේ, මෙන්න මග, මේ මග කෙලවර තමයි තියෙන්නේ කියලා ප්‍රත්‍යක්ෂයි. තේරුණානේ? ප්‍රත්‍යක්ෂයි. ඇස් තියෙන කෙනෙකුට පේනවනේ පාර්ලිමේන්තුව ඇතුළට ගියාම කතානායක ඉන්නේ කොතරද කියලා පේනවා. අන්ධයෙක් ගියෝ අන්ධයට ඒක පේන්නේ. ඉතින් ඇස්සරිච්ච මිනිස්සෙක් ගියාට පස්සේ ධර්ම ආර්ය භූමියට පත් වෙච්චාට පස්සේ මේ ඇස්සැති මිනිස්සයට පේනු මඟ මෙන්න පාර. නිකං විශ්වාසයක් නෙමෙයි, ප්‍රත්‍යක්ෂව. ප්‍රත්‍යක්ෂව. එයාට වඩන්න දෙයක් නැහැ. පිටින් ආශ්‍රවයන් එකතු කරගෙන නොගන්නා වූ තන දියුණු කරගෙන දියුණු කරගෙන ගියොත් එහෙම ඒ කියන්නේ වඩන්න දෙයක් නැහැ. පිටින් ගන්න තැන මෙතන මේ මනස කිලිටි වෙන්නේ කියලා දැනගත්තාම එයා මොකද කරන්නේ? පිටින් ගන්න දේවල් ටික අනුකරණ කරගෙන ගියොත් එහෙම එයාගේ මනස අවබෝධය තුළ පුජ්‍යලත්වයේ බැහැරව නික්ලේශීත්වයකට ගමන් කරනවා. එයාට කටයුතු කරන්න සමාජයේ කිසි කැටලුවක් නැහැ. දැන් ওই මනස හංගගෙන දිනු කරන කට්ටිය ඉන්නව නේද? ඒගොල්ලන්ට සමාජයට දාන්න බෑ මනස. ඒ හේතුව මනස පීඩනයට අහු වෙනවා. පීඩනයට අහු වෙච්ච ගමන් ආයි කැලේට හරි කාමරේට හරි දුවලා ඒක පාලනය කරන්න සිද්ධ වෙනවා. නමුත් මනස අවබෝධයෙන් අත්හරින කෙනාට ඔගේ ප්‍රශ්නයක් නෑ. දැන් ස්ත්‍රීන් නොදක ඇස් දෙක පියාගෙන වුරුදු කරන වැඩපිළිවෙලක් තිබුණොත් එහෙම මේ මනුස්සයට සමාජයට දාන්න බෑනේ. ස්ත්‍රියක් දැක්ක ගමන් මේ ඇඟින් මැවිස්සෙනවා. තේරෙනානේ? දැන් පිරිමේ දැක්කහම රාගසිතුවිලි ඇති වෙනවා නම් එහෙම ඒ මනුස්සයා නායි පාරේ යන්න බෑනේ. දැන් අවබෝධය තුලින් යාගේ සංඥා විඥානය තුලින් මේක ඇති වුණාට පස්සේ දහසක් ඊට යන. එයාට අවශ්‍ය නම් ඒ දේ ගැන හිතන්නත් පුළුවන්, අනවශ්‍ය නම් ඒ දේ බැහැර කරන්නත් පුළුවන්. ඒ නිසා මනස හංගගෙන කරන වැඩ කරන්න යන්න එපා. එහෙම මනස හංගන වැඩ ඕන අපි කියලා දෙන්න. මන් දන්න ඔය ඕන භාවනාව කැමති නම් ශූන්‍ය භාවනා වෙනම දවසක් දාන්න. ඊට පස්සේ පිළිකුල් භාවනාවල් දවසට තව දවසක් දාන්න. ආනාපාන සති භාවනාවලට තව දවසක් දාන්න. කසීන භාවනාවන් වලට තව දවසක් දාන්න. එහෙම කියලා දෙන්න. දැන් ඉදිරි දවස්වලදී දවසින් දවස අභිධර්මයේ කොටස් ටිකක් පැහැදිලි කරනවා. පැහැදිලි කරලා දෙමින් තියෙනවා. මොකද මේ අර එහෙම ධර්මයේ වචන නොකියුවාම ප්‍රශ්නයක් නේ. මම මෙතන ඒ පාලි සහ ඒ වචන ටිකක් කියවෙන්න ඕන නිසා කියනවා. නැත්තම් කිසි වචනයක් නැතුව තමන්ගේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් දේශනාවල් බවට පරිවර්තනය වෙන්නේ අර වචන කිව්වහම තමයි මේ මිනිස්සුන්ගේ මොලේ තියෙන දෙයක් ප්‍රශ්නයක් ඒක. බන කියලා දෙයක් ගන්නයි හදන්නේ. තමන්ගේ ප්‍රශ්නේ හේවමයි. ඒක තමන්ගේ ප්‍රශ්නේ එළියට දාන්න. තමන්ගේ ප්‍රශ්නේම දාහරින්න. ඒක වහගෙන ඉන්න එපා. අපිට විසඳන්න පුළුවන් මානසික ප්‍රශ්නේ. මානසික ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්න. තියෙන ප්‍රශ්නේ තියෙන්නේ කයේද මනසේද කියලා බලන්න. ඔබට දැන් තියෙන ප්‍රශ්නේ කයේද මනසේද තියෙන්නේ කියලා බලන්න. ආහාර ඕන හිතටද බඩටද? බඩට ඕන නම් ඒක මානසික ප්‍රශ්නයක් නෙමෙයි. හිතට ඕන නම් අන්න ඒක මානසික ප්‍රශ්නයක් තියෙනවා. දැන් වේදනාව මේ මොහොතේ තියෙන්නේ මනසේද ශරීරයේද? ශරීරයේ වේදනාවද නැත්නම් ඒක ශරීරයේ ප්‍රශ්නයක්? ඒක ඉරියව්ව වෙනස් කරලා මාරු කරලා හදා ගන්න ඕනේ. තෙල් ටිකක් දාලා හදා ගන්න ඕනේ. බලන්න ඕන මානසික ප්‍රශ්නයක්ද කියලා. ශරීරයෙන් ඈත් කරලා මනස තුල හදාගත්තට මනස තුල පවතින්න පුළුවන් නිරෝගීකමක් හදාගත්තාම කය ලැබුණත් එච්චර දැනෙන්නේ නැහැ. හැබැයි ඒක දෝෂයක්. ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. නමුත් එච්චර දැනෙන්නේ නැහැ. මනස වෙනස් වීමක් ඇති වෙන්නේ නැහැ. කයේ තමයි මේ වෙනස පේන්න පටන් ගන්නවා. කයට දැනෙන දේවල් ටික කායික ස්වභාවයෙන් ඒවනි දෙත් නිරෝගී කරගන්න ඕන. මනසට දැනෙන ටික අවබෝධයෙන් ප්‍රඥාවෙන් නුවණින් මේ දේවල් ටික කරගන්න ඕන. කම්මස්සකාරකෝ නත්ති හොඳ වචනයක් ඒක. කර්ම කරන්නෙකු මෙහි නැත. එතකොට කර්මකාරී බවට පරිවර්තනය කරන්න බෑ. කර්ම කරන්නට කෙනෙක් නැත. කර්ම කරන්න ගියොත් ඔබ දෘෂ්ටි පුජ්‍යලේ බවට පත් වෙනවා. කර්ම කරන්නට කෙනෙක් නැත. එතනින් අවදි වෙන්න ඕන. එතනින් අවදි වෙන්න බෑ. පංච උපාදානස්කන්ධය තුල උපාදානය තුල බැඳිච්ච කෙනෙකුට. එයා උපාදානය තුලින්ම නිදහමත් හොයන්නේ. දහම හොයන්නේත් උපාදාන කරගන්නද නැද්ද? දහම හොයන්නේත් උපාදාන කරගන්න. අපි ඇත්තෙම ධර්ම හොයන්න ඕන මොකටද? පාදානේ බැහැර වෙන්න. නමුත් මේ පුතඥන සිතෙහි එක්තරා ලක්ෂණයක් ස්වභාවයක් තමයි ධර්මයේ හොයන්නේත් උපාදාන කරගන්න. නම් හොයන්නේ උපාදාන කරගන්න. එහෙමනම් ධර්මයේ දැන් හොයනොද තව දුරටත් උපාදාන කරන ධර්ම? නෑ. රහතන් වහන්සේගේ රහත් ප්‍රතිඵලයේ උපාදානයක් කරගන්න ගියෝ කවදාවත් රහත් වෙන්න බෑනේ. මාර්ගඵලයේ උපාදානයක් කරගන්න ගියෝ මෑනේ. හැමෝම කියන්නේ මාර්ගඵල ලබනවා කියලා. මම ඒ දවස්වල ඉඳලම දේශනා කරන මේ 2002 වසරේ ඉඳලම මාර්ගඵල අතහරිනවා කියලා. දැන් මගෙන් ඇවිල්ලා එනවා ආම්දුරනේ මාර්ගඵල පිරිහෙනව නේද, අනිත්‍යයි නේද කියලා මගෙන් කෙනෙක් ඇහුවා. මෙහෙට ඇවිල්ලා අර බුඩිය වහගෙන බණ අහලා ඊට පස්සේ දැන් ගිහිල්ලා මේ අර මේ පොට ගිහිල්ලා එන තැන්වල සීහි ගිහිල්ලා පොට හවාගෙන මගෙන් ඇවිල්ලා අහනවා මොකක්ද අහන්නේ, මාර්ගඵලෙත් අනිත්‍යයි නේද, වෙනස් වෙනව නේද, ඒක නැති වෙනව නේද කියලා ඇහුවා. ඒ කියන්නේ එයා දෙන මාර්ගඵලෙ වෙනස් වෙනවා. දැන් අනාගතයේදී ඇවිල්ලා මෙහෙම කියන්න පුළුවන්, මම ඊයේ දවසේ නම් රහත් වෙලා හිටියේ, අද උන අද වෙනකොට පුතජන වුණා කියලා නේ. ඇයි පිළිහිනවනේ? ඊයේ නම් මම අනාගාමී තැනට ගියා, අද මම මේ සකදාගාමී තැනට වැටිලා ඉන්නේ. ඔය වගේ ඇත්ත වශයෙන්ම මුලේ කඳුලක් තියෙන මේ කියන ඔය වගේ බනහන්න වැඩි නේ. සාමාන්‍ය විශේෂ ඥාන දර්ශනයක් ඕනේ. සරල සරල බුද්ධිය තියෙන කෙනෙක් යනවාද? යන්නේ. මොකද හේතුව ওই විදියට ඔළුව නරක් වුණාම ආයි හදන්න බෑ. පොඩ්ඩක් නරක වුණාට ගමන්නේ අර විදියට නරක වුණොත් එහෙම හදන්න බෑ මේ මිනිස්සයා සම්පූර්ණ අනාථ වෙනවා අසරණ වෙනවා. ඒ නිසා වහාම ඉවන් අපි බැහැරව කටයුතු කරන්න සද්ධර්මයේ නිවැරදි විදියට කියන ගුණෝතුමෝ ඉන්නව මම හොඳ නැත්තම් හරි කෙනෙක් ළඟට යන්න. මගේ ළඟට එන්නම කියලා මම කියන්නේ නැහැ. මම කියන්නේ හරි කෙනා ළඟට යන්න. කමන්නේ අවබෝධයක් තියෙන කෙනෙක් ළඟට. මගේ ළඟට එන්නම කියලා මම කියන්නේ. හරි තැනකට යන්න. එතකොට අපිට දුක නැහැ. මම දන්නවා එතන උන්වහන්සේත් හරි. තේරෙනවා උන්වහන්සේට මේක තේරෙනවා කියලා. අර වගේ දේවල් වලට මේව කරන්න. එතකොට මේ සෝහාන් මාර්ගපලිය පිරිහෙන්න බෑ. මොකද හේතුව ලබන දෙයක් නෙමෙයිනේ. සෝහාන් මාර්ගපලියක ලැබෙන දෙයක් පෙන්වල නෑ. තියෙන්නේ සංයෝජන තුනක් අඩු වෙනවා කියන එක විතරයි. තේරුණා නේද? සංයෝජන තුනක් අඩු වෙනවා මිස ලැබෙන දෙයක් පෙන්වලා තියෙනවද මොකක් හරි? ලැබෙන්නේ මොකක් හරි? කියලා දෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන නැතිව යනවා. දුර වෙලා යනවා. ලැබිච්ච දෙයක් වෙන්නලා නැහැ. එතකොට පිරිහෙදෝක පිරෙන දෙයක් නැහැ නේ. දැන් මේ අතේ තිබුණා මේ තුනක් වර්ග මොනව හරි තිබුණා. මම මේක තුන හලනවා. හැලුවට පස්සේ දැන් අතට මම මුකුත් අරගෙන නැහැ නේ. කවුරු හරි අහනවා ඔය අතේ තියෙන එක නැති වේද කියලා. මං කියනවා මේ අතේ තියෙන එක නැති වෙන්නේ නැහැ. ඇයි? තියෙන්නේ හිස් බවනේ. මේක අනිත්‍යද? නෑ මේක සදාතනිකයි. ඇයි? හිස් බව සදාතනිකයි නේ. අනිත්‍ය බව සදාතනිකයි. මේක පිරෙන්නේ නැහැ. ලැබුණොත් මොනවා හරි ඒක රැක ගන්න වේ ආරක්ෂා කරන්න වේ කොයිලාකාරී පිරිහි. ධ්‍යාන වලින් එහෙමිය ඔය ඇති කර ගන්න ඔය මනස් වලට තමයි ඔය සමහර පුජ්‍යලයේ මාර්ගඵල කියන නන්දාගෙන මුලා කරන්න මිනිස්සු. තේරෙනනේ? එක්ක ධ්‍යානයකට සමාධියකට එක්ක මනසය ඇති කරවන පොඩි පොඩි වෙනස්කම් වලට ඒවට දා ගන්නවා මාර්ගඵල කියලා දා ගන්නවා. දාගෙන ඉවරලා ඉතින් අර මිනිස්සුම ගොනාට අඟනවා. හැබැයි ඉතින් තේරෙනකොට ඇඳිලා ඉවරයි. ඊට පස්සේ කනස්සල්ලටපත් වෙනවා. එස හරි වේ හරි විදියට නුවණින් අවබෝධයෙන් විවෘත මනසින් තේරුම් ගන්න මුදියක් තියෙන්න ඕන. විසීමක් තියෙන්න ඕන. දසීනි එහෙම වැඩි වුණාම කෙනෙක්ගේ ඇත්තටම විවර්ෂණ ශක්තියින් එහෙම අඩු වෙනවා. ස්නායු දුර්වලතාව නැට ගන්නවා. එලවට මට රන්නේ දැන් නැහැ. ඒක ඇත්ත කතා. ඒ නිසා සීනි වැඩි අය විශේෂයෙන්ම ඔළුවට තෙල් ටිකක් දාලා එහෙම මසාජ් කරලා එහෙම හදාගෙන මේ පාවිච්චි කරන්න ඕන මේ ඔළුව විමර්ශන ශක්තියින් වලට. සාමාන්‍ය කෙනෙක් වුණත් එහෙමයි. කල්පනා වෙන්නේ නැති ගුණයක් තියෙනවා නම් තෙල් ටිකක් එහෙම දාලා ඒක හදා ගන්න ඕන. රෙන්ජිම සර්විස් කරලා හදා ගන්න ඕන වගේ ගමන යන්න හදා ගන්න ඕනේ වැරදි ප්‍රඥාව. නැත්තම් මේ හරි මේ පටුයි. ගැඹුරු විශිෂ්ට ධර්මයක් හොයන්නේ ඉතාලම සරල මොනවා හරි සිද්ධාන්තයක් දුන්නොත් කියන්න වගේ එයක් විතරයි පුළුවන්. එහෙම මේකට කෙටි මගක් නැහැ. ඒ උසම ඒ එදා එදා උත්මයෝ ඒ ගමනක් ගියා නම් ඒ ගමන ඒ ගමම්මග ඒ ප්‍රඥාගෝචරෝ ඒ ගමම්මග යන්න ඕන. මට පිරිස රැස් කරගන්න නම් ප්‍රත්‍යලාභය ලබන්න නම් මීට වඩා සරල ක්‍රම සහ ක්‍රම වේද ඕන තරම් තියෙනවා. අපි මෙහි කරමුකෝ ධාතු පූජාවක්, පිච්චමල් පූජාවක්, එහෙම නැත්නම් නෙළුමල් පූජාවක්, පහන් පූජාවක් ලොකුවට. ඔබ හිතන්නේ මේ ශාලාව ඇති වෙයි කියලාද? මාති මේ ශාලාව මැදේ. අපි වැඩි වෙන මේ ලක්ෂ්මී පූජාවක් තියමු. මේ ශාලාව මැදේ. මේ ශාලාව මැදේ. ඒ සාපෙ මිත්‍යාව දෙන්නේ මොන වෙලාවකවත් මොන වෙලාවකවත් කඩන්න කරා. මිත්‍යාව දෙන්නේ බෑනේ. මිත්‍යාව දෙන්නේ. ටික දෙනාට වුණත් ඒක හෙමින් තේරුම් ගන්න සත්‍යෙම ගොඩනගනවා විතරයි. ඉතින් සමහර සායනහන්සලා කනස්සල්ලකට පත් වෙලා තියෙනවා. කනස්සල්ලක් නැහැ. යම් කිසි සංවේගයකට, දහම් සංවේගයකට පත් වෙනවා. මිනිස්සු ඇයි මේ වගේ ගැඹුරු ධර්මයක් ගන්න මේ නුවණ නැත්තේ කියලා. එතෙන්ද මහන්සි වෙන්නේ නැත්තේ කියලා. ඒක තමයි ඒ ස්වභාවය. දැන් අපි හිතමුකෝ මොන ලංකාවට එක මිනිස්සෙක් ගෙනාවලු කෝටි 1000 ගානකද කොහෙද වාහනය. අපි හිතමු ගෙනල්ලා ওই කෝටි 1000 ගානක වාහනේ ලොකු සේල් එකක් වාහන සේල් එකක දාලා තියෙනවා ෂෝරූම් එක. ලංකාවේ සියනෝ hina වෙනව යනවා. කොටි ලක්ෂ 1000 ගානක. එතකොට ඒක තමයි ස්වභාවය. ඒකට නරක නිසා නෙමෙයි, මොකද අර්ථ ගැනීමේ ශක්තිය නැති නිසා. එහෙම නැත්තම් ඕවා මොකටද ඕවා අපරාධිනේ සල්ලි කියලා එහෙමත් කියනවා. ඒ මේ ඔක්කොම හේතු හදන්නේ ඇයි? ගන්න ශක්තිය නැති නිසානේ. අර කන්න බැරි මිදි තිත්තයි. හරියට කන්න බැරි මිදි තිත්තයි. ඒක තමයි ස්වභාවය. එවනම් මේ ධර්මයක් ගන්න බැරි වුණාම මොකද වෙන්නේ? ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? ඒක අපිට තේරෙන්නේ නැහැ. ඊතන අපිට කරන්න දෙයක් දෙන්නේ නැහනේ. අපිට ඕන කරන්න දෙයක් මොකක් හරි කරන්න දෙයක් ඕන. කරන්න දෙයක් දෙන්නේ නැහැ. ඒක තිත්තයි. ඔබේ මනසේ මේ වෙලේ තත්ත්වයල් තියෙනවා නම් වෙනස් කරගන්න ඒවා. මනස විවෘත කරන්න. මේ තරම් සරලව තේරුම් ගන්න පුළුවන් දහමක් ලෝකෙ තවත් නැහැ. ඒ තරම් සරලයි, ඒ තරම් ලේසි. නොමිලේම ලබන්න පුළුවන් එකම දේ නිවනයි. ඒ වචනේ හරි ගැඹුරක් තියෙනවා. ඔබට තේරෙනවද මොකද්ද කිව්වේ කියලා? දුම ගැඹුරක් තියෙනේ කියන්නේ. ද හුස්ම ගන්නකො නොමිලි ගන්න බෑ එක. ඒකටත් අපි වීරයක් කරන්න ඕන, කැපවීමක් කරලා තමයි ඒක ගන්න ඕන. ඒක ශරීරයේ හුරු වෙලා තියෙන, පුරුදු වෙලා තියෙන, ඒ පුරුදු වෙච්ච එක තියෙනවා. නැත්නම් හුස්ම නිකම්මට ඉන්නේ නෑනේ. හුස්ම ගන්නත් යම්කිසි මේ ශරීරයේ කැපවීමක් කරන්න ඕන, ශක්තියින් ටිකක් දෙන්න ඕන. නැත්නම් හුස්ම ගන්න බෑනේ. ඒ ශරීරයේ විශේෂ නේක ස්වභාවයෙන් හැදිලා තියෙන නිසා ස්වභාවික ක්‍රියාවලියක් වගේ ඒක අපිට දැනෙනවා. නමුත් ඒකට වීර්යයක් තියෙනවා. ඊළඟට ආහාරයක් ගත්තත් ඒත් නොමිලි ගන්න බෑනේ. හැම දෙයක්ම ක්‍රියාවක කැපවීමක ප්‍රතිඵලයක් තමයි හැම මොහොතකම තියෙන්නේ. වටිනාකමක් තියෙනවා. නිවන කියන දේ නොමිලේම ගන්න පුළුවන්. ඒ කියන්නේ නිවන් දකින්න කිසිම වීරයක් ඕනේ නැහැ. ඕක කිව්වහම දැන් ඉතින් මේක දර්ශනයේ දෙයක් පොඩ්ඩක් හිතලා බලන්න. දැන් ඊළඟට එහෙනම් ගෙවල් වලට වෙලා සද්ද නැතුව ඉන්න ඕනේ කියන එක නෙමෙයි. මේක එහෙනම් සද්ද නැතුව ඉන්න ඕනේ ඉබේ අවබෝධ වෙනවා කියන එක නෙමෙයි. පොඩ්ඩක් ගැඹුරින් හිතන්න මේවා කියන්නේ මේවා විශ්ය වෙන්නේ නැති වෙච්ච ගමන් මේ අර අන්දේ අලියත ගෑලා අලියගේ හැද කිව්වා වගේ මොකක් හරි එකක් හිතා ගන්නවා. එහෙම හිතා ගන්න එපා. පොහොටක් විමර්ශනය කරලා බලන්න. නිවන් දකින්න කිසිම වීරයක් ඕනේ නැහැ. දැන් මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. මේක උත්සාහ නොකර ඉන්න එපා. මේක තේරුම් ගන්න. දැන් මොකද්ද මේ කියන්නේ කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක සදාචනික අල්ලගන්න නෙමෙයිනේ. තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද්ද? නිවන් දකින්න කිසිම වීරයක් අවශ්‍ය නැහැ. පොඩ්ඩක් ඒක ගලපල බලන්න දහමත් එක්ක. ඊළඟට අපි කියනවා මොකද්ද කියන්නේ? නිවන රූපයක් නෙමෙයිලු, භාණ්ඩයක් නෙමෙයිලු, වර්ණයක් නෙමෙයිලු, තියෙන තැනක් නැහැලු, අරමුණු කරගන්න බැරිලු. දැන් අන්න එතෙන්දි ගලවනකොට ඔන්න මේ මං කිව්ව වචනේ ගැළපිලා ඉන්න බලනවා. මොකද එන උත්සාහයක් කරන්න ඕන යමං තැනක තියෙනවනේ එතන ගමන් කරන්න. ඒතකොට උත්සාහය ඕන. ඒතකොට යම්කිසි වර්ණයක් තියෙනවනම් ඒ වර්ණය අපිට ඇදලා ගන්න උත්සාහය ඕන. හැඩයක් තියෙන බරක් තියෙනවනම් ඒක රැගෙන යන්නට උත්සාහයක් ඕන. අප්පදිට්ඨං අප්පවත්තං අනාරම්භන මේතං. පවතින දෙයක් නෙමෙයි නම්, තියෙන දෙයක් නෙමෙයි නම්, එන යන දෙයක් නෙමෙයි නම්, උපදින දෙයක් නෙමෙයි නම්, නැති වෙන දෙයක් නෙමෙයි නම්, තියෙන තැනක් නැත්තම් අරමුණු කරගන්න බැරි නම් ඒක කොහොමද වීර්යයදල ලබා ගන්න? දැන් ඔබ තේරෙන්නේ නැති වෙනකොට මට ඇඬෙනවා. හේතුව මේ මිනිස්සු ඇයි මේක තේරුම් ගන්න නැති කියලා. මං ගැන නෙවෙයි, මට දුක අනිත් අය ගැන නේද? අපි පුළුවන් තරම් අර ලිහිල් කර කර ලිහිල් කර කර කියනවා. ඉතින් ගණිත ගුරුවරයෙක් ඉන්න ඕන ගණිත කියලා දුන්නා. සර් මට ඒක තේරුන්නේ නැහැ. ඊට පස්සේ යා මේ බෝල ගහලා හරි ඇට ගණන් කරලා හරි ආයි මේක කියලා දෙනවා. ආ දැන් හරි දැන් මට තේරුණා. ගණිත පාඩමක් වුණත් එහෙමනේ. පුළුවන් තරම් ඒක ලිහිල් කරලා කියනකොට ඔන්න යාට තේරෙනවා. ඒ වගේ මේ ධර්ම කරුණ ලිහිල් කර කර ලිහිල් කර කර කියලා දෙනවා. දැන් වීරිය අවශ්‍ය නැහැ නිවන් දකින්න. ඔක පිටින් ගත්තොත් එහෙම සම්පූර්ණ ජීවිතේ අඩාල කරගන්න පුජ්‍යලෙක් වෙනවා. පරමාර්ථ දර්ශනයක් වශයෙන් ගත්තොත් එහෙම, ඕක පරීක්ෂා කරොත් එහෙම, ඔය කියපු කරණේ යථාබෝධය කරගන්න නුවණින් බැලුවොත් එහෙම, ඔබ ඒකාන්තයෙන් සතර ඵලයන් වලින් එකකටපත් වෙනවා. දැන් මොකද්ද කරන්න ඕන? විමර්ශනේ කරන්න ඕන. මොකද්ද මේ කිව්වේ කියලා. ඒ විමර්ශනේ තුල අවබෝධ වෙන්නයි මේ කාරණේ දේශනා කරන්න. මොකද්ද කියන්නේ? වීරිය අවශ්‍ය නැහැ නිවන් දකින්න. කිසිම උත්සාහයක් අවශ්‍ය නැහැ. ඒකනේ රැඳී සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ. රැඳී සිටින්නේ නැත් වීරිය ඕන, තරණය කරන්නත් වීරිය ඕන. දැන් අතන ගලපල බලන්න පුළුවන්. තියෙන දිහාවක් නැත්තම්, තියෙන තැනක් නැත්තම්, පවතින දෙයක් නෙමෙයි නම්, වර්ණයක් හැඩයක් බරක් නැත්තම්, ඉතින් මගේ වීරිය දැන් ඔබ ගමනක් යනවා මල්ලක් කරා, මොනවා හරි ගේන්න දෙයක් බලාපොරොත්තු වෙන්නේ යන්නේ. නමුත් එතන ගේන්න දෙයක් නැත්තම් මොකද වෙන්නේ? මල්ල නිකම්ම අරන් එන්නේ වෙන්නේ. දැන් එතකොට මේ නිවන කියන தත්ත්වයට අපි මල්ලක් අරගෙන ගියාට මල්ලට ගන්න දෙයක් තියෙන්නේ? නිවන් මග මල්ලක් අරගෙන නොයන්න. ඇත්තෙන් මේ කියන දේවල් විශ්ය වෙන්නේ නැහැ. මට තේරෙන්නේ මේක විශ්ය වෙන්නේ නැත්නම් ඇත්තෙන්ම නිහඬව හද නැතුව ඉන්නේ බලාගෙන ඉන්නේ තියෙන්නේ. කරන් දෙයක් නැහැ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්නම් මම මොනව කරන්නේ? මේ කාලේ බුද්ධිහීන මිනිස්සු ඉන්නේ. විශිෂ්ට ප්‍රඥාවක් ඇති මිනිස්සු නෑ. ආසත්ත විදියට කෑම් බීම් ඉඳුම් හිටුම් පැවතුම් වලට ඇලිලා තියෙන සංඥාව. සසර දිය දකින කෙනෙක්, සසර ස්වභාවය දකින කෙනෙක් ඒකාන්ත වශයෙන් මේ මානසික නිදහස වෙනවා. මොකද සසරට බර මනස සෑහෙන භයානකයි. සෑහෙන භයානකයි සසරට බර මනස. මේක දර්ශන වේදයක්, ඒ නිසා ඉතාම ලේසියෙන් තමන්ගේ හිත ගලවාගෙන මේක දකින්න පුළුවන්. නොඇලීමේ ජීවිතය සහ ඇලීමේ ජීවිතය. ඇලීමේ ජීවිතය සහ නොඇලීමේ ජීවිතය එක හා සමානයි. නමුත් ආධ්‍යාත්මය තුළින් වෙනස්. අර ශ්‍රද්ධා චරිතයයි රාග චරිතයයි එක වගේ ලක්ෂණ පෙන්නු කරනා වගේම තමයි. ශ්‍රද්ධා චරිතයක් පිළිවෙලට ලස්සනට චමත්කාරව ඒ දේවල් කරගෙන කටයුතු කරනවා. රාග චරිතයත් ඒ වගේම නින්දනාත්මකව ලස්සනට හැඩරුවට ඒ හැම දෙයක්ම කරන්න උත්සාහ කරනවා. මොකද ඒ වගේම තමයි නොඇලීමේ සිටේ ස්වභාවය, ඇලීමේ සිටේ ස්වභාවය දෙකම එකයි. තියෙන මනස වෙනස. වීර්යය අනවශ්‍යයි. මෝඩයෙකුට ඇවුලොත් මේක මිනිහා ඉස්සෙල්ම නැති කරන්නේ මොකක්ද දන්නවද? බණාන වීර්යය. මේ ධර්ම අවබෝධය කරගන්න තියෙන වීර්යය තමයි මිනිහා ඉස්සෙල්ලම ඇති කරන්නේ. ඊට පස්සේ අර ගෙදර කරපු අර වැඩ ටික, ඒ දේවල් ටික ඔක්කොම කරගෙන ගේම් එකක් ගහගෙන ඉන්නවා. මොඩේකට ඇහුනොත් එහෙම තමයි වෙන්නේ. ආමුරු කියන වීර්යය කළ නිවන් දකින්න බෑ කියලා ඒ කියන්නේ නේද? ඉතින් මොකද කරන්නේ නැහැ නේ, ගෙදරට එලා නිකන් ඉඳතියි. එහෙමත් නැත්නම් ඕක තව මොඩේ තේරුම් ගන්න පුළුවන්. ඒ හිත දිහා බලාගෙන ඕම ඉන්නවා. ඒ මිනිස්සයට තේරෙන්නේ අර ප්‍රඥා චරිතයක අපි කියලා දුන්නනේ නේද? තමන් ගන්න පිළිතුරත් ආයි විමර්ශනය කරලා බලන්න ඕන කියලා. තමන් කොතනද මොන තැනද ඉන්නේ කියලා. එතකොට එයාට තේරෙන්නේ නැහැ මේ ක්‍රියාපද්ධතියක්, මේ තියෙන්නේ ධීරියක්, මේ මොහොතේ මේ ක්‍රියාත්මක වෙන්නේ ධීරියක් කියලා තේරෙන්නේ නැහැ. හොඳින් අහන්න ඕන, දරා ගන්න ඕන, විමසන්න ඕන. ලබන පිළිතුරත් මොකද කරන්නේ? විමසන්න ඕන. මේ මොහොතේ ක්‍රියාවලියත් විමසන්න ඕන. අන්න එතකොට තමයි පේන්නේ, ආ මම මේ වීර්ය නොකර ඉන්න කියන එක තේරුම් ගත්තේ අර වැරදි තැනින්. කිව්වනේ සර්පයාගේ හරි තැනින් ඇහිලා නැතුව බැට කනවා කියන. ධර්මයේ වරදවා ගත්ත හැමෝටම වෙන්නේ මොකක්ද? ධර්මයේ කියලා ප්‍රගුණ කරන්න පස්සේ බලනකොට වෙන දෙයක්. ස්වාමීන් වහන්සේ සිත පිහිටවන්න කියන්නේ කොහෙද? අනන්තයේ සිත පිහිටවන්න. අකාලිත්තේ සිත පිහිටවන්න. අකාලිකත්වය. අකාලිකත්වයේ සිත පිහිටවන්න. ඊට පස්සේ සියලු සංස්කාරකයන්ගේ නිරෝධය තුල සිත පිහිටවන්න. එතන ඉන්න තමයි අයිතියක් තියෙනවනේ. දැන් කොහෙවත් ඉන්න බෑ කිව්වොත් එහෙම මේ සිහිය අතරමං වෙනවනේ. ඒක තනක් තියෙනවා. ඔබ එතන ඉන්න. සිහිය පිටවා ගැනීමට අපහසු වෙන හේතු සාධක එකක් නෙමෙයි. විවිධ හේතුන් වෙන සමහරලාට සමාධික විදියට ඔළුවේ හිර වුණොත් එහෙම අපිට හරියට හොඳ සිහියකින් බණ අහන්න පුළුවන්. බෑ, ඔළුවේ කැක්කමක් වෙනවනේ, බණ අහන්න බෑ. එතකොට ඒ කායික ස්වභාවයට කායික වේදකමක් තියෙනවා. ස්නායු දෝෂයක් දුර්වලතාවයක් තිබුණොත් එහෙම ධර්මයේ හරියට එනවද? එන්නේ එයාට ඒක එක ගන්න බැරි වෙනවා. මේක ධහමේ තියෙන කුසලතාවයත් උතුම් මනුෂ්‍යත්වයේ සහ මිනිසෙකුට ලැබුණු මොළය කියන කාරණයත් එක්ක සම්බන්ධතාවයක් ඇති වෙලා තමයි මේ ධර්මයේ කියන එක පුබුදින්නේ. ධර්ම අවබෝධයටපත් වුණාට පස්සේ මොනවා මොන තත්ත්වයක් වුණත් ඒක පිරිහෙන්නේ ඒ ධර්මයේ අවදිය තියෙනවා. මොකද හේතුව හැමදාම අපි මතක් කරනවා ලැබිච්ච දෙයක් නෙමෙයි තියෙන අඩු වෙච්ච දෙයක් පමණයි. එතකොට අරිහත්ත්වයේ දක්වාම ලැබෙන දේවල් තියෙනවද? නැහැ. දැන් මේ විදියටම මේක ඇහිඳගත්ත පුද්ගලෙක් අනවබෝධයේ තියෙන කට්ට කෛරා ටිකේ මේ ටික ඇහිඳ ගන්නෝ මේ වචන ටික මේ විදියටම කියනවා. ආයි කියනකොට එයා හිතන මොනද හිතන්නේ? එයා කියනකොට ඔන්න හිත හරිනේ මේ ආනන්ද හාමුදුරු කියන දේම තමයි මෙයක් කියන්නේ. අර අතන එහෙම කිව්වද? ඒ කියන්නේ එතන යන්නේ වචනේ විතරයි. එතන වචනේ සහ වචනේ පිටුපසින් ධර්මය යනවා. අතන යන්නේ අර වචනේ විතරයි. ඒතකොට වචනේ පරබද්ද පරමාවේ තියෙන කට්ටිය හිතනවා හරි හරි මේ කියන්නේ තේකම. එහෙම හිතන්නේ නැහැ. සම්ධර්මයේ අවබෝධයෙන් යුක්ත කෙනාගේ විද්‍යානුකූල භාවය සහ මුලමැදාක අතර ගැළපීම අතර ඉතාම පැහැදිලි අර්ශනයක් තියෙනවා. පැහැදිලි බවක් තියෙනවා. අනවබෝධයේ පුජ්‍යලයකට එවැනි තත්ත්වයක් නැහැ. නිසා ඔබ වුණත් හොඳින් අවබෝධ කරගන්න නැත්නම් අවබෝධ වෙච්ච ප්‍රමාණය මෙයයි මම දන්නේ ප්‍රමාණය මෙයයි කියලා ප්‍රකාශ කරන්න ඕන. දේශනා කිරීමේ ක්‍රමයේ වැරද්දම නෙමෙයි සමහර වෙලාවට කෙනාගේ තේරුම් ගන්න ක්‍රමයේ වැරද්ද. මම දේශනා කරද්දී මම දේශනා කරපු එක නෙමෙයි යා ප්‍රශ්නයක් හැටියට මතු කරගෙන තියෙන්නේ. පස්සේ බලනකොට එයා තේරුම් ගත්ත විදිය තුළ එයාට ඒක ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. අන්න එවැනි අවස්ථා තියෙනවා. ධර්ම හොඳින් තේරුම් ගත්තේ නැති වුණොත්. ඒ කියන්නේ අපි චිත්‍රයක් අඳින්නේ යම් යම් කොටස් ටිකක් කියනවා. කොටස් පහක් කියනවා. කොටස් පහක් කියද්දී එයාට ඇහෙන්නේ කොටස් තුනයි. ඉතින් කොටස් තුන ඇඳලා ගණන්ලා දුන්නහම මේ චිත්‍රය සම්පූර්ණයිද? නෑනේ. ඒ වගේ තමයි ධර්මයේ මේ සියලු කරුණු ටික එකට සම්බන්ධනේ වෙලා හරියට ගැලපුණ නැති වුණොත් අදාළ තැනට පිටිපස්සට වළකි දාන්න කියපු තැන මෙයා ඉස්සරහට වළකි දාලා තිබුණොත් ඈ පිටිපස්සට කකුල් දෙකයි ඉස්සරහට කකුල් දෙකයි කියන වෙලාවේදී එයා පිටිපස්සට කකුල් හතරක් දාලා හැදුවොත් හරි ඈ ඉස්සරහට හොඳේ තියෙන්නේ කියලා කිව්වහම එයා හොඳේ පිටිපස්සෙන් නිකවවත් දැම්මොත් හරි ඒ අදාළ චිත්‍රෙ නෙවෙයිනේ මතුවෙන්නේ. ඒ නිසා හොඳින් අහුම් කන්දීම සුනාත කියන බලය තියෙනවා. සිහිය කියන්නේ මට ධර්ම අවබෝධයේ ගුණයක් පහළ වෙනවා නම් ඒ පහළ වීමට හේතු පළවෙනි අංක එක මොකද? සිහිය. මොන සිහියද? නිකන් නෙමේ සම්මා සතිය. සම්මා සිහියට පාත්‍ර වෙන මේ මාර්ගය ගුණය. හරි කෙනෙක් ධර්මයේ කියන්න ඕන අවබෝධයෙන් අවබෝධයෙන් ධර්මයේ කියන කෙනෙකුට හොඳ සිහියෙන් යොමු කරොත් එහෙම අවබෝධයටපත් වෙනවා. වියුලන්නේ නැහැ, ගැස්සෙන්නේ නැහැ, වැනෙන්නේ නැහැ, පැද්දෙන්නේ නැහැ, මොකවත් ඕනේ නැහැ. ඒවා ඔය තියෙන්නේ විඥානවල හිර වෙච්චාම තමයි ඔය ප්‍රශ්න තියෙන්නේ. ඒකක්වත් නැහැ ස්වභාවයෙන්. සැහැල්ලු වෙලා යන්නේ. මනසේ අභ්‍යන්තරයෙන් ඇති වෙන අකමැත්තක්. මොකද අකමැත්තක් ඇති වෙන්නේ? මාළුවෙක් ගැහෙනවා වගේ ගැහෙනවායි කියලා කියන්නේ අභ්‍යන්තරේ මනස පොඩි අකමැත්තක් ඇති වෙනවා. මොකද? එයා කැමති මේ ඉන්ද්‍රියන් තුල ජීවත් වෙන්න. මෙතනින් එහාට පයින් යනකොට නිකම් කම්මැලි කමක් වගේ, පසුබෑමක් වගේ, යන්න බෑ වගේ හිතෙනවා. එහෙම දෙයක් තියෙනවා. ධර්මයේ ටිකක් දියුණු වෙලා යනකොට අර මමත් ඒක gedara තියාගෙන තමයි බලන්නේ. ධර්මෙ බැහැර කරන්න තමයි බලන්නේ. ආයෙ ටිකක් ඔන්න මට එකතු වෙනකොට ආයෙ හිත බරයි. ආයෙ බර ටිකක් අහන්න ඕන කියලා හිතනවා. ආයෙ ගැළවිලා යන්න හදන මට වෙනකොට හබෝ බෑ 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 ආයෙ පස්සට එනවා. එක්කෝ මාරය මොකක් හරි තුරුම්බුවක් දානවා. ඔතෙන්ට යන්න එපා. දැන් අර යන්න අර අර භාවනාවට යන්න. අර අර මේ විකෘතිකාරය ළඟට යන්න කියලා හරි මනස කියනවා. නැත්තම් කවුරු හරි ඇවිල්ලා අඬ ගහගෙන හරි යනවා. මෙයාගේට මේ ධර්මයට සමීප වෙද්දී සිදුවෙන මාර බලවේග අර පංච නීවරණ කියන ධර්මයන් වලින් එහිකට වට වෙනවා. මේක විචිකිච්ඡාවට අහු වෙනවා. ඈ අහු වෙලා එයා නොමග යවන කොහොම හරි නොයෙකුත් අදහස් දෙනවා. ශේෂයෙන් ගුරුවරයා පිළිබඳව, දේශනාව පිළිබඳව, ධර්මයේ පිළිබඳව තමයි සැකේ උපදින්නේ. උපදපු ගමන් එකට අහු වෙනව, අහු වෙච්ච ගමන්ම එයා දන්නේ, එයා හිතනවා හා මේ මමයි මමයි මගේ කියන පදනමින් එයා නොමග යනවා. මේ තාම ධර්මයට සමීප වෙලා හරි මාර්ගයක යනවා 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 ගිහිල්ලා 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 මේ අවසාන හරියට යන්න හිතන මේ මග නෙමෙයි වෙන්නේ කියලා. ආයි වෙන පාරකට යනවා. ඉතින් ආයි වෙන පාරකට ගියයි කියලා ආයි කවදාවත් මේ මගේම ඉස්සරහට ගිහිල්ලා ඒක තේරුම් ගන්න ඕනෑරෙන්න වෙන මගක් ගියාම කීයකටවත් ආයි ඒක හම්බ වෙන්නේ නැහැ. තමයි යනම මග පිළිබඳව හරිද වැරදිද කියලා තේරුම් ගන්න ඕන. මේ ගුරුවරයාට නිවන් දකින්න බෑ, Tamanta වෙනස් වෙන්න ඕන. සමහර අය කියනවා මම මෙච්චර කාලයක් ආව මට අවබෝධ වුණේ නැහැ කියලා. එහෙනම් සමහර අයට ඇවිල්ලා දවස් දෙකෙන් අවබෝධ වුණේ කොහොමද? මං අහන්නේ ඒක. සමහර අයට ඇවිල්ලා දවස් දෙකෙන් ධර්මය අවබෝධ වුණේ කොහොමද? එක දවසෙන් අවබෝධ වුණේ කොහොමද? සතියෙන් අවබෝධ වුණේ කොහොමද? තුන් මාසෙන් හතර මාසෙන් අවබෝධ වුණේ කොහොමද? තව එක්කෙනෙකුට අවුරුදු 5ක් 6ක් ඉඳලා තව අවබෝධ නොවෙන්නේ කොහොමද? දවසෙන් සතියෙන් මාසෙන් දෙකෙන් අවබෝධ වෙන කට්ටිය ඒ ඇත්ත මේ හාමුදුරුව අනල කවනකන් හිටියේ නෑ. බෙදලා දුන්නම් අනල කන්න ඒගොල්ලෝ තේරුම් ගත්තා. ඈ දහම මේගොල්ලන් මේ සුප්ට් එක හදලා කටට බට ගහලා දාන්න බෑ. ඇතුළට ජීර්ණේ නෑනේ. ලෙඩ්ඩු ඉන්නේ. ඒව නෙමෙයි ලෙඩ්ඩුන්ට බෑ මේ ධර්මයේ තේරුම් ගන්න. ඒක ශක්තිමත් උජිලක හැටියට ඒක තමන් ධර්මයේ ගලබලා ජීවිතයට එකතු කර ගන්න ඕන. ඒකට තමයි කියන්නේ අනල කනවා කියලා. බෙදලා දුන්නම් අනල කන්න දැනගන්න ඕන. ඒකවත් තේරෙන්නේ නැත්තම් හම්බ කරන් ගන්න නැහැ කියලා තමයි කියන්නේ. බොරු බොරුන්දු දෙන කාරයෝ ඉන්න ඒ තැන් වලට අහු වෙනවා. අපේ මිනිස්සු විතර මෝඩ තකතුරු જાතියක් කොහොක්වත් නැහැනේ කොහොමද ඉුවේ? දැන් ඔහොම ඉන්න ධම්මානවල ගෑනු රවට්ටන්නේ ගෑනු බාලයෝ ඔහොමයි. බලන්න ඔයාගේ මහත්ය ඔයාට සලකන්නේ නැහනේ. ඔයාට තිනනනම් දෙයියන්ට වගේ සලකන්න පුළුවන්. ඇත්ත නේන මේ මහත්ය කියලා අරුත් එක ගන්න යනවා. බැලුවොත් වෙන පේමන්ට් එක මුදිය ගන්න ගිහිල්ලා. ඒ වගේ අර ගෑනු රවට්ටන වගේ තමයි දේශපාලනේත්. ඒ දේශපාලනේ නියාමෙම දැන් බණවලට ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලෝ එන්න මන් 2025 දී රාත් කළා දෙනවා. මාත් කියන 2100 දී මම ඔයගොල්ලෝ ඔක්කොම රහත් කරනවා කියලා. ඒකටත් එන්නේ නැද්ද මිනිස්සු? එනවා. මොකද මොලේ නැහැ. ඔයගොල්ලෝ එන්න නොවැරදීම එන්න දිගට එන්න 2100 දී මම රහත් කරනවා. ලැස්තිනේ. රහත් කරන්නේ බුදු කල්ලාම තියෙනවා. බුදු කල්ලාම තියෙනවා. ඒව බුද්ධියක් තියෙන මිනිස්සු ඉන්නේ. දැන් එක මනුස්සයෙකුට මම කිව්වහම පුතා ඒ විදියට මම දිනුන උනාම 2150 විතර වෙනකොට වඩ බස් 6-7ක් විතර දියේනේ. ඔව් ඒ වගේ දෙන්න පුළුවන් කිව්වා. බස් පස් කන්ඩක්ටර් කෙනෙකුට කිව්වේ. මෙන්න ඒක අදහස මොකද්ද කිව්වා? ලයිසන් එක ගන්න කිව්වා. ඊට පස්සේ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න, ඊට පස්සේ බස් එකක් ගන්න, ඊට පස්සේ බොස්ට බස් කීයද 10ක් 15ක් තියෙනවා. මම කිව්වා 2150 විතර වෙනකොට ඔයාටත් 10ක් 15ක් විතර තියෙයි බස්. ඔව් ඒ වගේ තියෙන්න පුළුවන් කිව්වා. මිනිහට ඒක තේරෙන්නේ නැහැ. වටේ ඉන්න කට්ටිය hina වෙනවා. මිනිහා අරකට උත්තර දෙනවා 2150. එනිසා එවැනිමත් සරල බුද්ධියක් නැත්තම් විමර්ශන බුද්ධියක් නැත්තම් මෙතන ඉන්න බෑ. ඔබයි ධර්මය හොයන කෙනා, ඔබයි ධර්මය අවබෝධ කරගන්න කෙනා, ඔබේ විමුක්තිය සලස ගන්න කෙනා. කුසල ධර්මයේ ඉඳගෙන ඕන දෙයක් විවේචනය කරන්න පුළුවන්. මගේ වචනේ ටිකක් ඒ අදාළ කෙනාට අදාළ ස්වරූපයෙන් පිට වුණාම මගේ හිත ඇතුලේ කිසි කෙනෙකුට තරහක්, වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක්, මාන්නයක් නැහැ. නමුත් අපි ඒක ඒ විදිහට කියන්න ඕන කරුණාවේ. දැන් දරුවෙක් හරි ආයා යනවා නම් ඔන්න ඔය යද්දෙන් කියලා අතහැරලා දාන දමල දාතල. ඈ? නමග යනවා. කෝඩු බාරවල් හරි ගහලා ඉවරලා නේ? දනුවන් කළා හරි. එයාව හදාගන්න. ඒ හදාගන්නේ හිමත් හරින්න බැරි නිසා. ඒ නිසා අපිට උපකාරක වෙච්ච අපිට සහයෝගය දෙන ධර්මයේ අහපු අය යම් යම් මේ අංකටුසොන්ට මම අලුත් වචනයක් වහගත්තා. හොඳන්නේ දැකලා නැහැ අන් තියෙන කටුස්සු ඉන්නවනේ. හොඳ වචනයක්. මොකද ඒ වගේ පාට වෙනස් කරන අමුතු අමුතු ශෛල දාන මිනිස්සුන්ට කියන්නේ ඈ මවාපාන දේවල් කරන අං කටුස්සු. නිකං කටුස්සු නෙවෙයි අං කටුස්සුන්ට අහුවෙන්නවා කියලා. ඈ සද්ධර්මය තුල විමර්ශනය කරනවා මෙතන තියෙනවා අරිහත්ත්වයක් තියෙනවා බුද්ධත්වයක් තියෙනවා මාර්ගඵලක් තියෙනවා ඔක්කොම තියෙනවා. දහමේ රසයේ විඳින්න සූදානම් වෙන්න වුණාම සිහිය හොඳින් අවදි වුණා නම් ධර්මයේ තුල මේ කියපු දහම තුල එයාට තව මොකද්ද? මම සංස්කාරය ඉතුරු කරලා නැහැ. සංස්කාරය ඉතුරු කරලා නැතුව අශේෂ විරාග නිරෝධයක් පෙන්ලා දෙනවා. එතෙන්ද තමන්ගේ සිත පමුණවා ගන්න බැරි වෙච්ච අය තමයි මුලා වෙන්නේ. එතෙන්ද පමුණවා ගන්න පුළුවන් වෙච්ච කෙනෙක් කවදාවත් රවට්ටන්න නොමග යවන්න හැකියාවක් නැහැ. එනේ ඉතින් මාව නොමග යවන්න බෑ. එදා ඉඳලා මෙදා දක්වාම මොන පොත් තිබුණත් මොන දර්ශන තිබුණත් ඕනම එකක අඩුවක් දකින්න පුළුවන්. මම දැඩි වල්ල ගත්ත මොකක්වත් නැහැ. අල්ලගත්ත දෙයක් නැහැ. මම මේ ධර්මයේ අල්ලගෙන දේශනා කරන දෙයක් නෙමෙයි. මේක හරි කියන පදනම තුල ඉඳගෙන දෘෂ්ටිමානයකින් කියන දෙයක් නෙමෙයි. හරි කියලා කියන්නේ දෘෂ්ටි නැති නිසා හරි. ශූන්‍යත්වයේ මාහට දෘෂ්ටියක් නෙවෙයි. එනිසා සුභුණ්‍යත්වයේ දෘෂ්ටියක් කරපු ආයත මාර්ගඵල පිරිහින තැන් වලට යන්න එපා. පිරිහින් නැති දර්ශනයක් අවබෝධ වෙන්නේ. මෙතනින් සෝහන් වෙලා තව කොහකටවත් රහත් වෙන්න යන්න ඕනේ නැහැ. මෙතනින් ඒ දේ තේරුම් ගත්තොත් එයාට අරිහත් මඟ කියන්නේ මොකද්ද? අරිහත් ඵලය මොකද්ද? මේ මාර්ගය මොකද්ද කියලා සාක්ෂාත් වෙලා ඉවරයි. දර්ශන අවබෝධයෙන් පස්සේ මෙයාට ඉන්ද්‍රියන් තුල මනස තුල ඒ කියන්නේ ඉන්ද්‍රයන් හයෙම ක්‍රියාකාරීත්වය තුල කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතන ඉඳලා යට තියෙන්නේ ඉන්ද්‍රිය විශ්ය ඉක්ම වූ දර්ශනයක්. ඒකේ කරන්න දෙයක්, ඒකේ මනින්න දෙයක්, ඒකේ හදන්න දෙයක්, ඒකේ කන්ට්‍රෝල් කරන්න දෙයක් නැහැ. තේරුණාද? ලෝකෝත්තර දර්ශනය තුල. දැන් මේක එතෙන්ට බුද්ධිය වදින්න නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. එතෙන්ට ඥානෙ පැමිණෙන්නේ නැති කෙනාට මේක තේරෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් හය ඉක්මවා පවතීමක්. ඉන්ද්‍රියන් හයම ඉක්මවා ගියපු උත්තරීතරත්වයක් අවබෝධයක්. එතන වේදනා නැහැ, එතන සංඥා නැහැ, එතන සංකාර නැහැ, එතන විඥාන නැහැ, එතන පංච උපාදාන ස්කන්ධය නැහැ. පුජ්‍යලයේ ඇසට තමයි රූප තියෙන්නේ. පුජ්‍යලයා ඇස විසින් තමයි රූප එපයි කියන්නේ. පුජ්‍යල ඇස විසින් තමයි ශූන්‍යතාවය වර්ධනය කරගන්නේ. අවසානයේ එන්නම ශූන්‍යතාවයේ උදෙසා මමත්වයක් හදන්න වෙනවා. ශූන්‍යතාවයේ උදෙසා හදපු මමත්වය තමයි වර්ධනය වෙන්නේ. එතකොට කවුද ඉන්නේ? මම ශූන්‍ය වූ මමෙක් ඉන්නවා එතන. ඒ නිසා ශූන්‍ය වූ මමෙක් හදන්නේ නැහැ. මමෙක් නැති නිසා ඇතිවන ශූන්‍ය බව ඉක්ම වූ ලෞතර දහමක් ලෝකෝත්තර දහම පැන නගිනවා. ඒක විඥානවාදීන්ට ඕක කියන්න බෑ. ඉතින් එහාට විඥානවාදීන්ට කතා කරන්නම බෑ. විඥානවාදීන්ට අනුකරණය කළා කියන්නත් බෑ ඉතින් එහාට. ඒ විඥානවාදීන් කියන්නේ භාවනාකාරයෝ ටිකට කියන්නේ විඥානවාදීන් කියලා. මොකද මම භාවනානේ විඥානේ ඇතුළෙම හිර වෙලා ඉන්නේ. බුදුහාමුදුරු දේශනා කරන මේක ඩිංගක් අමාරුයි මානේ. මේක හරියට අර ඔටු එක්ග පිටේ දොඹ ගෙඩියක් තියනවා වගේ වැඩක්. ජේසුස් වහන්සේ කියනවා මේ ලෝක මිනිස්සයාට ස්වර්ගයට යෑම ඉදිකට සිදුරකින් ඔටු එක් රින්ගෙනවා වගේ කියලා. සියල්ල අතහැර දවන්න. ඒ ආධ්‍යාත්මික අතර සියල්ල අතහැර දවන්න බෑනේ. ඇඳිවත හරි ඉතුරු වෙනවනේ. මිනිස්සුෙකුට එසේ ජීවත් වෙන්නත් බෑනේ. සිව්පසේ කියන එක කාටත් ඕනනේ. මේ කතා කරන්නේ මොකද්ද? මනසින් සියල්ල අතහැර දවන්න. මනසට කතා කරේ. මනසිනු යල්ලගෙන ඉන්නේ. දැන් මං අහන්නේ මිනිස්සෙක් නිින්දට ගියාම මේ මිනිස්සට මොනවද තියෙන්නේ? තනදුරක් නැහැ. ධනයක් නැහැ. ගේ දොරක් නැහැ. මොකක්වත් නැහැ. තියෙන තැන්වල තියෙන දේවල් තියෙනවා මිසක් ඒ අල්ලා ගැනීම හෝ අතහැරීම කියන එක තියෙන මනස තුල. ඒ කියන්නේ බුදු කෙනෙක්ගෙන් ඇහුවාම වඩිනවද කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ මොකද්ද? වඩින්නේ නැහැ. වැඩ ඉන්නවද? වැඩ ඉන්න කෙනෙක් නැහැ. අරචංචා ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේගෙන් විමසුවාම අචංචා අචංචා කියන්නේ කවුද කියලා. අචංචා කියන කෙනා සෑහෙන ලෝක මෙහෙවරක් කරලා තියෙනවා. අචංචා කියන්නේ කවුද කියලා ඇහුවාම උන්වහන්සේ හොඳ උත්තරයක් දුන්නේ. අචංචා කියලා කෙනෙක් නැහැ කිව්වා. දැන් මේක තේරුම් ගන්න විශිෂ්ට බුද්ධියක් ඕනද නැද්ද? විශාල බුද්ධිය ඥානයක් ඕන. අචංචා කෙනෙක් නැහැ. උදාහරණයක් කියන්නේ කිව්වා. ගහක් හැදෙනවා කිව්වා. ඒ ගහේ කොළාතු හැදෙනවා කිව්වා. මල් පිපෙනවා කිව්වා. ගෙඩි හැදෙනවා කිව්වා. කොළාතු තියෙන නිසා හැවෙන නිසා ග්‍රීස්මේ නිවා ගන්න මිනිස්සු ගහට දෙනවා කිව්වා. මල් පළතුරු තියෙන නිසා කුරුල්ල වෙනවා කිව්වා. බඹරු වෙනවා, සමනල් වෙනවා කිව්වා. ඒව තියෙන කාලෙට එනවා කිව්වා, නැති කාලෙට එන්නේ නැහැ කිව්වා. කොළ නැති කාලෙට හැවෙනට මිනිස්සු වෙන්නෙත් නැහැ කිව්වා. ඒ ගහට ඇති කාලෙට එන කුරුල්ල සමනැල්ල මිනිස්සු පිළිබඳව, නැති කාලෙට නොයන කුරුල්ල සමනැල්ල ආදී මිනිස්සුන් පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඒ වගේ තමයි කිව්වා අචංචාගේ සර්විස් එක ගන්න වැඩ පිළිවෙලක්. ඒකම තමයි අපිටත් කියන්නේ. එන අය පිළිබඳව ප්‍රශ්නකුත් නැහැ, අන අය පිළිබඳව ප්‍රශ්නකුත් නැහැ. කිවිය යුතු දේ පැහැදිලි කරලා දෙන එක, විය යුතු දේ පැහැදිලි කරලා දෙන එක අපේ යුතුකම. මේ මන්මුලා වෙන ලෝකේ ඥානයක් තියෙන සමාජයක ලෝතුරා බුදු කෙනෙක් එද්දි දේවදත්තට හැකියාව තිබුණා 500ක් අඩාගෙන යන්න. බලන්නකො පොඩ්ඩක් හිතලා. ලෝතුරා බුදු කෙනෙක් රැස් විහිදවන සුවදහමන මුවකින් ධර්මයේ දේශනා කරද්දි ඒකෙන් 500ක් අඩාගෙන ගියා. ඔන්න මට වුණත් එකපාරට බැලුවහම බුදුහාමුදුරන්ට වඩා හොඳයි දේවදත්ත කියලා පේනවා. මොකද දේවදත්ත කියනවා නිර්මාංශය විය යුතුයි. චෝක්නි බලන්න මේ මිනිස්සු නියම සිල්වන්තයෙක් නේ. පේනද? නිර්මාංශය විය යුතුයි. ඊට පස්සේ තුම් බොට සිවුර පමණක් භාවිතා කළ යුතුයි. බලන්න මේ බුදුහාමුදුරු සෑහෙන මාලිගාවල් වගේ මේව හදාගෙන සුවඳ කුටියක ඉන්නෝ. මේ මල් උද්‍යානයක පන්තල හදලා තියෙනවා. මේ යකා කවුද? මෙන්න දේවදත්තනේ බඩුව. හෙ? කොල්චර අල්පේජ් මිනිස්සෙද තුම්බොට සිවුර විතරයි කියලා කිව්වාම හරි ශෝක්නේ. දැන් අර මේ පාලනේ ආවෙත් එහෙමනේ. මම රජමාලිගා පාවිච්චි කරන්නේ. අරකත් ඕන්නේ, මේකත් ඕන්නේ. මම ගෙදරින් කෑම බකටයක් ගන්න ලකාලා වැඩ කරනවා කියන්නේ එහෙම කරන්නේ තව විදියක්. ඒ වගේ තමයි කිව්වා. ඊට පස්සේ කිව්වා භික්ෂුව ආරණ්‍යයේම වාසය කළ යුතුයි. ඔය ඉල්ලින් පහනේ දුන්නේ නැති වුණාම නේ බුදුහාමුදුරුත් එක්ක කඩාගෙන යන්නේ එයාගේ ඉල්ලීම් පහනේ. එතකොට භික්ෂුව ආරණ්‍යයේම වාසය කළ යුතුයි. ඒ බැලුවා හරි ශෝක්නේ, පුදුම අතහැරීමක් නේ කැලේ ගිහිල්ලා නේද? නේද? හරි ශෝක්නේ. ඈ ගහක් මුලකට වෙලා ඉන්නමයි දෙන්නේ. බලන්න මේක තමයි රහත් බව, මේක තමයි පැහැදීම, මේක තමයි ශෝක වැඩි. බැලුව බැලමට මේ දේවදත්ත සෑහෙන සාධාරණ කරුණු ටිකක් කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ඔය වගේ මේ ප්‍රතිපත්ති වලින් නෙමෙයි මම මේක පාලනය කාටවත් දෙන්නේ නැහැ. ඔහොම ක්‍රම වේදයකින් නෙමෙයි ධර්මයේ දකින්නේ කියන එක තේරුම් කරගත්තා. කියාමිකුල නිර්මාංශ වෙලා ඉන්න පුළුවන්. ඒක හොඳයි. ඒක වෘතයක් කරගන්න ඕනේ, නීතියක් කරගන්න ඕනේ. ඈ කෙනෙකුට අනවශ්‍ය රෙදිපිලිව මේවා තියෙනනම් ඒවා දීලා දාලා තමන්ට අවශ්‍ය ප්‍රමාණය පමණක් තිබුණාම ඒ ගැන සතුටින් ඉන්න ඕනේ. ඒකට කමක් නැහැ. නමුත් අර වගේ වෘතවලට ඇදලා දාන්නේ නැහැ. දැන් භාවනා කරන්න ඉන්නේ කියන සම්මල ගොඩාක් අය කරාබු දෙකේ ඉඳලා පන්නනවද නැද්ද? පන්නනවා. නිකන් නෙවෙයි බැංකු පොත් පවා හිස් කරනවද නැද්ද? හිස් කරනවා. අවසානයේ මාර්ගඵලක් නැහැ, මොකක්වත් නැහැ. අවසානයේ මොකද වෙන්නේ? උන් හිටි දැන් නැතුව අසරණ වෙවටපත් වෙනවා. ඊට පස්සේ මුළු බුද්ධ ශාසනයටම නිග්‍රහයක් කරනවා, නිගා කරනවා. තමන් ආර්ථිකව අසමතුලිත කෙනෙක් බවට පරිවර්තනය වෙනවා, මානසිකව අසමබර කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. තේරුණානේ? ධාමයේ සිත පිහිටවනවා කියලා කියන්නේ ඔබට පුළුවන් ද දහමේ සිත පිට. ඔබ ඉන්නේ මේ දැන් දහමේ සිත පිටවලද ඉන්නේ? නෑ, මං ඕනනම් කියන්නම් පිටවපු තැන්. මේ මොහොතේ සමහර කට්ටිය ඉන්නේ පුජ්‍යලත්වයේ සිත පිටවාගෙන. ඒ කියන්නේ මමත්වය. සමහර අය gedara ගැන සිත පිටවාගෙන. සමහර අය ළමයි ගැන සිත පිටවාගෙන. සමහර අය දැනගත්ත ධර්මකාරණා රාශියක් කොළුවේ පැටලෙනෝ ගලප ගන්න බැරුව අර විතක්ක චරිතයක් වගේ තීරණයක් ගන්න බැරි තැනක සිත පිහිටුවාගෙන කවුරුත් නිරෝධේ පිහිටවගෙන ඉන්නව නම් අන්න එයා තමයි සහනෙන් ඉන්නේ. නිරෝධයට ඇතුල් වුණාම වෙන්නුතුනේ එතන සංඥා විඥානේ වැඩ කරන්නේ නැති නිසා ඒ පොඩි උදාහරණයක් දක්වන්න. හරියට ඒක තමන්ට දැනෙනවා, ස්වභාවිකව දැනෙනවා. නිරෝධයට ඇතුල් වුණාම හරියට අර ආව්වේ ග්‍රීෂ්මේ දුවගෙන 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 ඇවිල්ලා හොඳ AC කාමරයකට ඇතුල් වුණා වගේ එකක්. පොඩි උදාහරණයක් දෙන්න. නිරෝධයට මොකද හේතුවක් දැවීම පිච්චීම එකක්වත් නැහැ. නැත්තම් මිනිස්සුගේ මනස ආව්වේ තියෙන හැම මොහොතකම වේදනාවවලල සංඥාවවලල පිච්චෙනවද නැද්ද? පිච්චි පිච්චි ඉන්නේ. ඒ ටිකෙන් තොර වෙච්ච ගමන්ම එයාට තේරෙනවා අර AC කාමරයකට ආවා වගේ. ෂා. හරිෂෝ. පාලනයක් නැහැ. රකින්න දෙයක් නැහැ. රකින්න දෙයක් නැහැ. මෙච්චර කාලයක් මේ පාලනය කරපු එක රකින්න එක රකින්න දෙයක් තිබුණ එක තමයි ප්‍රශ්නේ. දැන් රකින්න දෙයක් නැති එක තමයි පිළිතුර. නිවන ඩිසයින් කරලා හදාගන්න බෑනේ. නිවන නිර්මාණය කරලා හදලා මනසේ ඔබවන්න බෑ. තේරෙනවද? දැන් නිර්මාණය කරලා මනස තුල ඔබව ගන්න පිටවන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් නිර්මාණය කරන ඔක්කොම කහරද වැටෙන්නේ? සංස්කාර කියන කොටට. නිර්මාණය කරන කොම මොලින් නිර්මාණය කරන වැටෙන කාටද? සංස්කාර කියන ගොඩට. සිත පිහිටවන තැනක් තියෙනවා. ඒ තමයි ධර්මයේ ලෝකෝත්තරත්වයේ අසංකාරිකත්වයේ අනන්තයේ. අනන්තය කියන්නේ ශූන්‍යත්වය නෙමෙයි. අනන්තය කියන එක ඇහැට බලන්න බෑ. හිතට හිතන්නත් බෑ. හිතට හිතන්නත් පුළුවන් අනන්තය නෙමේ අන්තය, ඇහැට දකින්නත් පුළුවන් අන්තය. දැන් මේ අහස බැලුවම ඔබට අන්තයක් පේන්නේ නැද්ද? පේනවනේ. ඇහැට දකින්න බෑ අනන්තය. ඇහැට පේන අන්තයක්ම. ඇයි? තමා ඉන්න අන්තය තමන්ට පේන අනිත් කෙලවර. දැන් අපි මේ ධහමෙන් ගන්න ඕන මොකක්ද? හරියට ගන්න ඕන මෙන්න මේ උත්තරේ තමයි තමා තුළ ඇති වෙන මොකද? සියල්ල හැලිය යුතුයි. මනසේ සියල්ල හැලිය යුතුයි. ඈ අපි මේ දෘෂ්ටිවල මොලෙන් අරගෙන තියෙන දේවල් සියල්ල හැලිය යුතුයි. ඊට පස්සේ තමයි ධර්මයේ ස්වභාවය මතුවෙන්නේ. කිසිම භාවනාවක් කරන්න එපා. ධර්මය ප්‍රගුණ කරන්න ටික වෙලාවක් සංසම් වෙන්න. ඔබට නිවීමෙන් සහනයෙන් සිටීමට යම් නොහැකි බවක් තියෙනවා නම් ඒ නිමීමට බැරි හේතුව තමන්ට පහළ වෙන සිතුවිල්ලක් අරමුණක් නිසා නොවේ, තමන්ගේ මමත්වය නිසා. මමත්වයේ ස්වરૂපය තමයි පතනවා මිසී වේවා මිසී නොවේවා කියලා. එතකොට මිසී නොවේවා කියන කොටස් ටික මිසී වේවා කියලා පවත්වන්න, මෙසේ වේවා කියන ටික මෙසේ නොවේවා කියලා පවත්වන්නත් එයා උත්සාහ කරනවද නැද්ද? උත්සාහ කරනවා. ඉතින් මේ මමත්වයෙන් තොරව පුද්ගලයාට දියුණු කරගන්න ධර්මය එයාට මෙසේ නොවේවා කියන පදනමක්වත් මෙසේ වේවා කියන පදනමක්වත් නැහැ. අන්න ඒ නිසා දිය විලක් සංසුන් වන්නාසේ මනස ප්‍රමාණිකූලව සංසුන් වෙනවා. සංසුන් කරන්න ගියොත් සංසුන් වෙන්නේ නැහැ. ඒක ස්වභාවය. සංසුන් කරන්න ගියොත් සංසුන් වෙනවා තමන්ගේ සිහිය වීරිය තියෙනකන් විතරයි. මේ ධර්මය මතු කරගන්න ස්වභාවික සංසුන් බව. තේරෙනවානේ? සංසුන් කරලා ලබන සංසුන් බවක් නෙමෙයි ස්වභාවික සංසුන් බව. ඒ ස්වභාවික සංසුන් බව තමයි ස්ථිරව පවතින්නේ. දැන් අපි යමක් කරගෙන යනකොට අපේ සංඥා පද්ධතියෙන් දාලා තියෙනවා. ඒ සංඥා පද්ධතිය බාධාවක් කියලා හිතන්න එපා. මොලේ සංඥා වැඩ කරන්න ඕන. සංඥා වැඩ කරන්නේ නැති උනම් එහෙම ඉවරයි. ඔබට නොයෙකුත් නොයෙකුත් දේවල් මතක් වෙන්න ඕන. දැන් ඇහැට රූප පේන්න ඕන. ඇහැට රූප පේන්නේ නැති උනොත් හොඳයි කියලා හිතන්නේ. හැඩ රූප පේන්න ඕන. හිතට සිටවිලි ඕ ඇති වෙන්න ඕන. පංච උපාදානස්කන්ධය පවතිනවා. නමුත් පංච උපාදානස්කන්ධයක් බවට පරිවර්තනය වෙන්නේ නෑ ඒක. ඒක තේරුණාද ඔබට? රූප වේදනා සංඥා සංකාර විඥාන නැතුව යමක් අඳුනගන්න බෑනේ. ඔය පහට බැඳිච්ච මමත්වයේ ගැලවෙනවා. හැලුණාට පස්සේ ආත රූප පාල වෙනවා, වේදනා පාල, සංඥා පාල වෙනවා. මෙසේ වේවා මෙසේ නොවේවා කියන දැඩි බව මමත්වේ නැහැ. ඒ නිසා එයාට ඒ සිතුවිලි අතර, ඒ දකින දේවල් අතර ගැටලුවක් ඇති කරගන්න නැතුව ඉන්න පුළුවන්. යම් යම් මනස අසමතුලිතතාවය ඇති වෙන්න පුළුවන්. ලෝක සාධාරණ පදනමක් යටතේ, ඒ වගේම අධික වෙහෙස යටතේ, ප්‍රෙෂර් එක වැඩි වුණාම, සීනි වැඩි වුණාම, කාර්යබහුලත්වය වැඩි වුණාම යම්කිසි චරිත ස්වභාවයක් ගොඩ නැගෙන්න පුළුවන්. එයා ඒක දන්නවා. මේක මනසින් ඉපදින දෙයක් නෙමෙයි. මේක මගේ බාහිර මොළේ තියෙන වේගවත් බව නිසා ඇති වෙච්ච දෙයක් කියලා ඒක බාහිර ස්වභාවේ බාහිර දෙයකින්ම විසඳ ගන්න හැකියාව තියෙනවා. එයාට බලන්න පුළුවන් මේක කායික ස්වභාවය තුළ පවතින පීඩනයක්ද මානසික ස්වභාවය තුළ පවතින පීඩනයක්ද කියලා අඳුරගන්න. කායික ස්වභාවයේ පීඩන කායික ක්‍රමවේදයකින් මේක දුරු කරනවා. දැන් බුදුහාමුදුරන්ට උනත් කකුලේ තුවාලයක් හැදුනහම ඔය ගණන් ගන්න නැතුව ඕන මුකුත් කියලා නිකන් ඉන්න තිබ්බනේ නේද? ඒකට බෙහෙත් බඳිනවා. එතකොට ගිලන්හල් භික්ෂුන් වහන්සේලාට හදන්න නැතුව ඉන්න පුළුවන්. ඊට පස්සේ කුෂ්ඨ රෝගී ස්වාමීන් වහන්සේලාට බෙහෙත් නොකර ඉන්න තිබ්බනේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ කායිකවද කියලා තේරුම් ගන්න. කායික පිළිගැම් කරනවා මානසිකවද කියලා තේරුම් අරගෙන මානසිකව පිළිගැම් කරනවා. කොච්චර වුණත් කැටියෙන් කියන්න පුළුවන් එකද මොකද්ද? පුජ්‍යලයා නිවන් දකින්නෙත් නැහැ, පුජ්‍යලර නිවන් දකින්නත් බෑ, පුජ්‍යලයා නිවන තුල පිහිටන්නෙත් නැහැ, පුජ්‍යලයා නිවන තුල වැඩෙන්නෙත් නැහැ කියලා. මම මේක කියා දෙන්න පුළුවන්ද? කියා දෙන්න බෑ. මම ඉස්සර ධර්මයේ අහන්නේ නැතුව මම විසින්ම ධර්මයේ ප්‍රගුණ කරගන්න උත්සාහ කරනවා. ටික වෙලාවක් යනකොට මමම දන්නේ නැහැ මම මොත්තේ පැටලෙනවා. ධර්මයේ අහද්දිම කල්යාණ මිත්‍රත්වයේ උපදේශ අහද්දිම ධර්මයේ වන සිහිය පිටවනකොට ගොඩක් දුර යනවා. එහෙම ගතියක් තියෙනවා. මොකද හේතුව පුරුද්දට නෙවෙටින්නේ. ආයතනයක හරේ ප්‍රධානීක එක හැමදාම එක හැන්ඩල් කරන තැනින් පල්ලෙහා කට්ටිය වැඩ කරනකොට ඒ වැඩේ හොඳට යනවා. ප්‍රධානී හිතුවොත් දැන් හරි මම ඒගොල්ලන්ට ඒ රාජකාරී ඔක්කොම ටික පවර්ලා තියෙන මිනිස්සු ටික වැඩේ හරියට කරගෙන යයි කියලා අහක බලාගත්තොත් ඒක ක්‍රමෙන් නැති කරෙන්නේ නැතුව යනවා. ආන්න ඒ වගේ තමයි අර ධර්මයෙන් අපිට අර උපදේශය ලැබෙද්දී අපි අර කරන වැඩපිළිවෙළවල ටික අර ඒ ශක්තිය තුලින් ප්‍රමෝත් කරගෙන යන ස්වභාවයක් තියෙනවා. ඒ ශක්තිය නැති වෙච්ච ගමන් තමන්ගේ පුජ්‍යල මතයට එනවා. පුජ්‍යල මතයට ආපු ගමන් වරදිනවා. ඒ නිසා තමන්ට වඩා ඉහළින් ධර්මය දැකපු කෙනෙක්ගේ දර්ශන වේදය තමන්ට හරි වැදගත්. මේ විඥානවාදී නෙමෙයි මේක. ශූන්‍යවාදී නෙමෙයි. හොඳට ඒක තේරුම් කරගන්නවා. සංස්කාරකයන් අනිත්‍ය බව පැහැදිලි කරලා තියෙනවා. සංස්කාරය කියන්නේ මොකක්ද? ඔබේ අධ්‍යාත්මය තුළ ඔබ හදන්නේ මොකක්ද? ඒ ඕන එකක් සංස්කාරයක් කියලා මම කියන්නම්කො. වැඩි නෙමෙයි ඔබේ අධ්‍යාත්මය තුළ ඔබ හදන්නේ මොකක්ද? මොන මොන හැඩයට මොන විදියට මොන ආකාරයකද කියලා මට ගැටලුවක් නැහැ. හදන්නේ මොකක්ද? ඒ හදන හැම දෙයක්ම වැටෙන්නේ කොහටද? සංස්කාර. සංකාර විමුක්තිය. දකින්න හැකි වේද? හුදු සරල මනස තුල ලබන්නා වූ සමාධි සෝයක් ලබන්න නෙමෙයි කියන්නේ. මනසක් සාමාන්‍ය විදියට සමාධි සෝයකින් tempat බවකින් තියාගන්න. ඒක බුදුහාමුදුරුවෝ ඇති කරගන්න කියලා කියන්නේ තමන් කරන ක්‍රියන ක්‍රියාවල් වල තියෙන ඉවරදිතාවේ කායික නිරෝගීතාවයේ කලමනාකරණයකින් සංයමයකින් මනස හැසිරීමෙන් කරන දේවල් නිර්වෘල්ව කටයුතු කිරීමෙන් තමයි තමන්ගේ මානසික සංසුන්භාවය හටගන්නේ. දැන් ණයක් දෙන එකක් නැහැ කියලා හිතන මිනිස්සෙක් ණයක් ඉල්ලනවා. එයාට ණයක් දෙනව තමන් තේරුම් ගන්නවා. දැන් තමන්ම තේරුම් ගන්න එයා දෙන්නේ නැහැ කියලා තේරුම් අරගෙන දුන්නා. දුන්නට පස්සේ එයා දෙන්නේ නැහැ. එතකොට එතන ඉඳලා එයාට පවතින්නේ මොකද්ද? මානසික අසන්තුෂ්ටිය. දැන් මේ පෞගේ දවසකත් මිනිස්සෙක් එහෙම මේ හාමුදුරනේ මුදලක් කියලා මේ මෙල්ලුව ලෙඩක් දුකක් හැදෙලා කියලා ඉතින් මේ මිනිස්සයර උදව් කරන්න ඕන කියලා හිතන මම එයාට මුදලක් දීලා කිව්වා මගේ ජීවිතේට මම පුරුද්දක් හැටියට ණය දෙන්නේ නැහැ, ණය ගන්නෙ නැහැ. මේ මොදල තියා ගන්න ආයේ ගේන්නපා. මට මානසික පස්සෙන් මේ මිනිස්සේ කොයි වෙලාවේද ඒද අර වෙලාවේද මේ වෙලාවේ මිනිස්සට ඉතින් හරි සතුටුයි ඇඬුණා. ඒක දුන්නාම දීලා ඉතින් නැති බැරි ගම නිසා නේද මේ මට අසරණ මිනිස්සු ඉන්නවනේ. නමුත් දැන් මං ඔළුවේ තියන් හිටියන ඒ කායය දෙන්නම් කියලා කියනවා. ප්‍රශ්නේ දැන් තියෙන හිතේ සතුටක් විතරයි. අතෑරි හිතේ සතුටක් විතරයි බලාපොරොත්තු වෙනවා. නෑ නෑ ගෙනල් නෑ නෑ එපා. ඒ මොකද හේතුව මගේ ප්‍රතිපත්තිය ඒක. මම ඔබ තන්න කාලෙම හදාගත්ත සෝක නැතුව වේදනා නැතුව ජීවත් වෙන්න නම් පිනට දෙනවා. දෙන දේ අතෑරලම දෙන්න තියෙන දේ දෙනවා. ආයි බලාපොරොත්තු තියාගෙන දෙන්න දෙවල නෑ. හිතේ සතුට පමණයි. එතනින් ඇති වෙන මේ මානසික සුවතාවයේ හිස් බව විතරයි යා විඳින්නේ. මේ සතුට තමයි ඒක පින කියලා කියන්නේ. මම හිතන්නේ මම මොන විදියට පින තෝරගන්නද? කවුරුත් කිව්වට මේකෙන් අච්චර පින් සිද්ධ වෙනවා, මෙච්චර පින් සිද්ධ වෙනවා කියලා ඒක වැඩක් නැහැ. තමන්ගේ අතහැරීම තුළ තමන් ලබන සතුට තමයි තමන්ගේ පින. හොඳයි, ගැටලු මොනවා හරි පැහැදිලිවම තියෙනවනම් ඉදිරිපත් කරන්න. යූර්තවම කියන්න. ඒක තමයි හරි වැදගත්. මට මේ ගැටලුව තියෙනවා. මට මේ පිළිබඳව සැකයක් තියෙනවා කියලා කියන්න ඕන. මට මෙතන පැහැදිලි නැති බවක් තියෙනවා. මම කළ යුත්තේ මොකක්ද? මෙවැනි තත්ත්වයක් මගේ මනස තුල තියෙනවා, මගේ දර්ශනය තුල තියෙනවා, මම ඒකට කරන්නේ මොන මොකද්ද? ඔය සංඥාවෙන් ධර්මය අල්ලන්න කියලා සමහර අය අතරමං වෙලා ඉන්නවා. ඕල් සංඥාවෙන් අල්ලගන්න බෑනේ ධර්මය. විඥාණයෙන් ධර්මය අල්ලන්න කියලා අතරමං වෙනවා. අල්ලගන්න බෑ. රූපයක් හැටියට ධර්මය අල්ලන්න යනවා, අල්ලගන්න බෑ. ඊට පස්සේ කියනවා මගේ නිකන් ඇතුළ අසංසුම් භාවයක් තියෙනවා, මේක තේරෙන්නේ නැහැ කියලා. වේදනාවෙන් ධර්මය අල්ලන්න යනවා, අල්ලගන්න බෑ. මොන මානස විචිප්ත වෙනවා. අල්ලන්න බැරි අඬුවක් ගිනිල්ල එතන තිබ්බට අල්ලන්නේ නැහැනේ. ඈ ඒ අදාළ විදියට අදාළ ඥානයෙන් පිපිදෙනොත් පමණයි ඒ දේ අල්ලන්න පුළුවන්. ෆ්ලැට් එක ඕන තැනට ෆ්ලැට් එක ඕන, මල් එක ඕන තැනට මල් එක ඕන. අඬුව නට් එක බුරුල් කරන්න. ඈ ඒ වගේ තමයි මේ තියෙන අඬු වලින් අල්ලන්න බෑ. ඔබට තියෙන මේ ලෝකය උපාදානය කිරීමට හදාපු අඬු වලින් ලෝකෝත්තර දර්ශනය අහුවෙද? අහුවෙන්නේ නෑ. ඔබ විශිෂ්ට ඥානෙන් මේක තේරුම් අරගෙන තේරුම් ගන්න උත්සාහ කරන ඕන. හුදු සම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබට කියපු දාර්ශනික තියුණු ඥානයක් ඇතෙන් ලැබු කරන්න ඕන. ඒ ඥානය හැදෙන ලෝකෝත්තර කුසල ශක්තිය කියන්නේ ඒකට. හඳයි. මොනවද තියෙන ගැටලු? එක එක තරාතිරම් වල පිළිසින්න හොඳයි. ගොඩක් දෙනෙක් හොඳ විමර්ශන බුද්ධියකින් ධර්මයේ දිහා බලනවා. ඒක ගොඩාක් හොඳයි. අතරමං වෙලා වගේ තේරුම් ගන්න බෑ වගේ ඉන්න පිරිස් ඉන්න ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අහනවා කියන දෙයට වඩා ටිකක් ගැඹුරින් ශ්‍රවණය කිරීමට පුරුදු වෙන්න ඕන. නේද? අපි අර සාමාන්‍යයෙන් කතා කරද්දී තේරෙන්නේ නැති වුණොත්, එහෙම ඇහෙන්නේ නැති වුණොත් එහෙම අපි ආයි දෙවෙනි වතාවක් අහන්නේ. හොඳින් ශ්‍රවණය කරන් ආන්නේ එහෙම අහන්න ඕන අය ඉන්න. ධර්මය අවබෝධ වෙච්ච අයගේ මතුපිට ක්‍රියාකාරකම් නිසා නොසන්සුන් භාවයේ තියෙන අය ඉන්නවා. සා මතුපිට ක්‍රියාකාරකම් වලත් ඒ නිරෝල් භාවයක් ඇතිවීම නිසා ධර්මයේ සුවය වඩාත් තමන්ට සමීපව දැනෙන බාහිර මනසයි ආධ්‍යාත්මික මනසයි දෙකම නිවිලා, බාහිර ක්‍රියාකාරකම් සහ ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් දෙකම නිවිලා සුවයේ තියෙන පිරිසක් ඉන්නවා. මම මේ හැමෝම මීටර් කරගෙන කරගෙන ගියා. ඔයගොල්ලෝ භාවනා කරන්නේ හැමෝම දිහා බලාගෙන ගියා. සමහර අය ඉන්නෝ අර ලැබපු සුවතාවයේ ටික සන්තෝෂයෙන් ඉන්නෝ, ආයි ඉහළට යන්න ඕනේ කියලා කල්පනා කරන්නේ නැති අය ඉන්නෝ. එහෙම මදි. ධර්මය දැනගත්තත් යම් කිසි සුවයක් තියෙනවා, ඒක ඉල්ලීලාම ඉන්න එපා. තව එතනින් එහාට වර්ධනය කරගන්න ඕනේ කියලා කල්පනා කරන්න ඕන අවසානයක් වෙනතුරු එහෙම පිළිසින්නවා. ඒ අලුතෙන් ආපු කට්ටියට ටිකක් මේක අල්ල ගන්න බැරුව අර නිකන් පොටපාද ගන්න බැරුව ඉන්නේ. ඒ වගේ පොටපාද ගන්න පැන නිරවුල් කරගන්න එතන උත්සාහයේ දීච්ච බිරිස් ඉන්නවා. දැන් අර අනිත් අයගේ සිතුවිලි වල තියෙන ප්‍රබල බව මමත්වයේ ලක්ෂණය ධර්මය අවබෝධ වෙච්ච කෙනාට නෑ. එයා ගං යූරේ ඉඳන් ගඟ දිහා බලන් ඉන්නවා. ධර්ම අවබෝධය වෙච්ච නැති කෙනා ගඟ මැද ඉඳගෙන ගඟේ පීඩනය ලබනවා. මොනවාද ඒ උදාහරණ? අවබෝධ වෙච්ච කෙනා ගං යූරේ ඉඳගෙන ෂෝක් එකට ලස්සනට ගඟ දිහා බලන් ඉන්නේ. එයාට ගඟේ පීඩනයක් එයා ගඟේ වදින්නේ නෑනේ. උදඥණය ගඟ මැද ඉන්නේ. එයාට අර ඔක්කොම පීඩනය වදිනවා. ගඟේ ගහගෙන ඉන්නේ වැංගේ වදිනවා ඔක්කොම වෙනවා. කලබල පීඩනය හවු වෙනවා. එයා ගඟේ ගහගෙන යනවා. මෙයා ගඟේ ගොඩ වෙලා ඉන්නවා. මේ සමහරනේ ගඟේ ඉන්න කෙනා සංසාර සාගරේ ඉන්න කෙනා කවුද? සංසාර සාගරේ ගොඩ වෙච්ච කෙනා. දැන් අපි ගොඩ ඉඳගෙන බලන මොහොත දෙයක්. මේ මොහොත පීඩනය අපිට නැහැ. මොහොතට වැටිච්ච කෙනාට ඒ පීඩනේ තියෙනවා. වැටිච්ච කෙනා දකින්නේ මොහොත, ගොඩ ඉන්න කෙනා දකින්නේ මොහොත. නමුත් ඉන්න තැන වෙනස්. ධර්ම අවබෝධය වෙච්ච කෙනක් කන්නේ බත්, අනවබෝධය වෙච්ච කෙනක් කන්නේ බත්. ධර්ම අවබෝධය වෙච්ච කෙනක් දකින්නේ සාමාන්‍ය දේවල්, ආය දකින්න දේවල්මයි. අනවබෝධය ඉන්න කෙනා දකින්නේ සාමාන්‍ය දේවල්මයි. අවබෝධයටපත් වෙච්ච කෙනාට හිතන්න තියෙන්නේ සාමාන්‍ය ලෝකයේ දේවල් ටිකමයි. අවබෝධයටපත් නැති කෙනාට හිතන්නේ සාමාන්‍ය ලෝකයේ දේවල්ම තමයි. නමුත් දකින්න ක්‍රමය විතරක් වෙනස්, ඉන්න තැන විතරක් වෙනස්, ගන්න විදිය වෙනස්. ඒ නිසා යාට ඒවයි බර හැල්ලු කරලා ගන්න පුළුවන්. ඒක පුජ්‍යලයන්ගේ පුජ්‍යලයට දැනෙන විදියනේ. උදාහරණයක් කියනවා. රුපියල් 10 20 සමහර අයට හරියට තද්දට දැනෙනවා. ඒකත් එක්ක එහෙම වුණොත් එහෙම ගහ ගන්න හරියනවා. බස් එකේ දියරිය වෙනවනේ නේ. ඒක හරියට දැනෙනවා. දැන් මෙතන ඉන්න මහත්මයන්ලට කාට හරි කවුරු හරි මේ රුපියල් 10ක් දුන්නොත් එයා සතුට දැනනවද? මම මේ කමතක කරන්නේ නැහැ, මං කළ ගුණ සලකනවා. ආයි මං වාව. ඒව කියනද? ඒව කියන්නේ නැහැ. සමහරවිට මට ওই පොඩි සල්ලි හරිය මේ දුන්නාමත් මට ඕක තියාගන්න බැරි නම් ඒව මම කියන ඕක ඔහොත් තියාගන්න ඕනේ නැහැ. කරන්න බෑ රුපියල් 2කින් දුන්න මොකක්ද? ඒ වනසරේක තියාගන්න කියලා අතහැරලා. ඒ වගේ තමයි මේ මේ සිතිවිලි වලට අහු වෙන බරත් එහෙමයි. සමහර අයට මේ පොඩි දේ ලොකු බරක්ව දැනෙනවා. සමහර අයට ලොකු දේවලුත් පොඩ්ඩක්වත් බර නැහැ. බුදුහාමුදුරන් මොන තරම් ආරාම තිබුණත් චුට්ටක්වත් බර නැහැ. තේන සාදන් වහන්සේලාට මොන තරම් දේවල් රටම පූජා කළා පොඩ්ඩක්වත් බර නැහැ. අන්න ස්වභාවය. ඒක තමයි ස්වභාවය. පොඩි දෙයක් බර ඒක සමහර අයට මොනතරම් නින්දා අපහාස කරන් ගන්නවත් නැහැ. සමහර අය හැරිලා ගියා මට ඔරවලා ගියා. නැත්තම් කියන ඉක්මනින් ගියත් ගස්සන් ගියා. හයියෙන් ගියෝ කෙල ගැහුවෝ මං දැකලා කෙල ගැහුවා කියලා හරි ප්‍රශ්නයක් කඩ ගන්න. ඒක තමයි ඒකට ඒක හරි බරයි. පොඩි දේ හරි බරයි. කතා නොකර හිටියෝ කතා කරන්න කියලා ඒකත් බරට ගන්නවා. කතා කළොත් ඔය හිතේ එකත් තියන් කතා කරනවා. හරි බරයි. ඒ කියන්නේ සැකේට එක බරයි කියන්නේ. එනිසා මේවයි වටිනාකමක්. මේ වචනවල, මේ රූපවල, මේ ශබ්දවල, මේ ගන්ධවල, මේ රසයන්වල, මේ ස්පර්ශයන්වල, මේ සිතුවිලිවල ඔබ දීපු වැලියු එක සම්පූර්ණයෙන් අයින් කළා දාන්න. මේවා කිසි වටිනාකමක් නැත. තඹ දොහිතුවක් වටින්නේ නැත. තම දොහිතුව දැකලත් නැතු ඇති නේද ඔය කිව්වට. සත පහක්වත් නැති කොට දැන්නේ සද්දායෙත් නැද අත 25 වත් දැකපු කාලයක් මතක නැහැ නේද. ඒ නිසා තම දොහිතුවක්වත් නැත. වටිනාකමක් දෙන තැන දැන් පුජ්‍යලයා කියන තැනට ප්‍රධාන වටිනාකමක් දීප එක තමයි ඔක්කොම ප්‍රශ්න. ඊට පස්සේ පුජ්‍යලයාට උමනා වෙනව රහත් වෙන්න. පුජ්‍යලයා කියන කෙනාට වටිනාකමක් දුන්නට පස්සේ මොකද වෙන්නේ? එයාට රහත් වෙන්න ඕන. බුදු වෙන්න ඕන. අවසාන යන්නේ පිසු හදාගන්න. ඒ කියන්නේ පුජ්‍යලයා රහත් වෙන්න ආදන්න. පුජ්‍යලයා මාර්ගඵල ලබන්න ආදන්න. පුජ්‍යලයා බුදු වෙන්න ආදන්න. බුදු වෙන කෙනෙක් නැත, රහත් වෙන කෙනෙක් නැත, මාර්ගඵල ලබන කෙනෙක් නැත. දැන් මම පසුකා දේශනාව කරා ඉස්සර නම් දිගටම කරන මොකද්ද? මම පුතජන නොවේ. සෝවාන් නොවේ, සකුදාගාමි නොවේ, අනාගාමි නොවේ, අරිහත් නොවේ කියලා දේශනා කරනවානේ. මේක අපේ අය තේරුම් ගත්තේ කොහොමද? එක එක විදියට තේරුම් ගත්තා. මේක හරියට තියෙන තැනින්ම හරියට අල්ලලා තේරුම් කරගත්තේ. හොඳ උග්ගටි තඥ, හොඳ බුද්ධියක් තියෙන හැඩයට අර මේ ඒ තේරුම් ගත්ත අයගෙන් ප්‍රබලම කෙනෙක් හැටියට මට පේනවා අර ඕස්ට්‍රේලියාවේ සංජි මහත්මයා. එයා තමයි ඒක දැක්කේ හරියට පොයින්ට් එකට. ගත්තේ මෙන්න තැන. අනිත් අය කිව්වෙ මොකක්ද? නෑ ආඳුරු මාර්ගඵල ලැබලා නෑ කියලා නේ කියන්නේ. එතන නෑ කියලා කියන්නේ ඒකයි. තා මාර්ගඵල ලැබලා නෑ කියලා ආඳුරු කියන්නේ. ඒ කියන්නේ අදුම තරනේ කරුණු පහක් එකට ගලපන්න බැරි ලෝකයකට ඉතින් බරන් ගිහින් වැඩක් තියෙනවද? ඒ තුලින් පැන නගින ධර්මයේ දකින්න බැරි නෑ වැඩක් තියෙනවද? ඒ නිසා විශිෂ්ට විදියට ධර්මයේ කියන්න ඕන. මම ඒක බාල කරන්න හොඳ නෑ. ඒ මොකද විශිෂ්ටයන්ට අවබෝධ කරගන්න. දුෂ්පාඥයන්ට, මොලේ අඩුව අයට, නුවණ අඩුව අයට මේක තේරුම් කරගන්න නැහැ. ඒගොල්ලන්ට ඉතින් තියෙනේ කොහේ හරි භාවනාවකට ගිහිල්ලා සිතුවිලි වත් කර කර ඉන්න පුළුවන්, හුලම් බල බල ඉන්න පුළුවන්, මොකක් හරි එකක් ඉතින් ඔය ඇටකටු ගණන් කර කර මොකක් හරි එකක් කර කර ඉන්න පුළුවන්. විශිෂ්ටයන්ගේ ඥාන දර්ශනයන් වලට එන්න බෑ. විඥාණයෙන් හොයන්න බෑ. දැන් අපි එකපාරට හරි දැන් මම දැන් ඔන්න හොයා ගන්න ඕන නේ මම. සර්ච් කරන සර්ච් කරන Google එකේ සර්ච් කරාට අහුවෙන්නේ නෑ නේද? දෙන්නේ මේකට අර Google එක වගේ ඉන්නේ නේද? ඒකත් තිය හොඳ network එකක් තියෙන. එතෙන්ට ගිහලා ඉවරලා මේ ගහලා බලනවා නේද? අහුවෙන්නේ නෑ. අහුවෙන්නේ නැති වෙනකොට ඔන්න ඉතින් මේ කලබලෙ මෙච්චර හොයන හොයන අහුවෙන්නේ නෑ. ඈ තමන්ගේ විඥාන පද්ධතිය තුළ මනස තුළ සර්ච් කරාද ඒක අහුවෙන්නේ නෑ. ඔබට නිවන් අවබෝධ නොවෙන්නේ ඔබ නිසා. ඔබට නිවන් අවබෝධ නොවන්නේ ඔබ නිසා. ඇයි? නිවන අහුරන්නේ ඔබේ ඔබම ඔබේ මනස. ඔබමයි නිවන් මඟ අහුරන්නේ. පුජ්‍යලත්වයම තමයි ඔබේ නිවන මේ නිවනට බාධකේ. ඔබට නිවන් දකින්න බැරි ඔබ නිසා. නිවන් දකින්න ඇසට කියන්නේ සම්මයක් ඇස. නිවන් ධර්මයට කියන්නේ සම්මයක් ධර්මය. නිර්වාණය පිළිබඳ අවබෝධ කරගන්න ඥානයට කියන්නේ සම්මයක් ඥානය. සම්මා ධම්මං විපස්සතෝ සම්මයක් ධර්මය දකි. අර තම දොහිතුවක් වටින් නැති ඉන්ද්‍රියන් වල ඉන්නේ තාම අය. ට්‍රයි එක දකින්න මේක පමන්නේ වෙහෙස වෙන්න වෙහෙස වෙලා 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 කොයි හරි යථා අවබෝධයෙන් නැති වෙනවා මේ කුණුකුඩ වැඩක් නැහැ කියලා. දැන් එක මල්ලක් දාගෙන පෙරලලා හොයාගෙන ගිහිල්ලා ඇතින් කිව්වට වැඩක් නැහැ. තමන්ම ප්‍රත්‍යක්ෂ වෙනෝනේ තමන් හොයන එක මේ මල්ලේ නැහැ කියලා. එතකොට මොකද කරන්නේ? ආයි අර කැල් ටික දාලා ඉවරලා මල්ල වහලා තියෙනවා. ආන්න ඒ තැනට එනකන් ඔබට සිද්ධ කරන්න වේ. ඔබට කිව්වට හරියන්නේ සමහර අයට ওই භාවනාවල් ඒව මේව පිළිබඳව අත්දැකීම් නැහැ. අපි අත්දැකීම් ලැබලා ඇවිල්ලා ඒක ගැන කියන්නේ. නමුත් අර අත්දැකීම නැති ඉඳින් ඉතින් තියෙන විචිකිච්ඡාව. ඉතින් ගිහිල්ලා කරලා එකෝ මොකක් හරි අවුලක් හදාගෙන එනවා ඉතින්. ඇවිල්ලා දැන් එතකොට දැන් අවුල් වෙලා තියෙන කරන් දෙයක් නැහැ. පැහැදිලි මඟක් නැරෝල් මඟක් දුන්නාම ඒකේ උපරිමයට ගිහිල්ලා එතනින් තියෙන ආ ඔය ශාන්තිමත් ස්වභාවය තුළ තමන්ට පැවතිලා එතන සුවයක් නැත්තම් එන හොඳයි. ඊට වඩා පහත් දැනක් හොයන්න නැතුව තියෙන එක අතහැරලා තව එකක් අල්ලන්න ඕනේ. ඊට වඩා ඒක ශක්තිමත් නම් නැත්තම් කවදාවත් මොලේ වගේ මේ තියෙන කට ඇහැරලා තව එකක් අල්ලන්නේ නැහැ. ඒක ශක්තිමත් නැත්නම් මොනෝගෙන තියෙන ප්‍රශ්නේ? අපේ මිනිස්සුන්ට ඕන මොකක් හරි වෙනසක් වැඩක් නැහැ. ඊට වඩා ශක්තිමත් වෙනසක් වෙන්න ඕන. එනිසා ගොඩක් වෙලාවට කියන්නේ ගඟේ ගැඹුර කකුල දාලා බලන්න එපා කියලා. කෝට්ටක් අරලා බලන්න ඇති. අපි අය එහෙම නැකලිම කකුල් දෙකම දාලා බලන්නේ. කකුල් දෙකම දාලා බලනවා. සලවල් මිනිහා ගිලිලා. ඔයා බාර ගන්න මාත්‍රොන්ට එම හොඳ ඔය දන්නේ නේ. ධර්මය හැම හොඳින් තේරුම් ගන්න තන සෝයක් දැනෙනවාද නැද්ද කියනවා. සතුටෙන් ධර්මයේ කතා කරන්න පුළුවන්. සතුටෙන් ධර්මයේ කියන්න පුළුවන්. සැපට ආසත්ත කෙනෙකුට නිවන් දකින්න බැහැ. මොකද හේතුව? සැප හොයන කුජලත්වය. සැපෙන් නිදහස් වීම තමයි දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ. සැපෙන් නිදහස් වීම තමයි දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ. ඒක තේරුණාද? සැප කියන්නේ හොඳ පිට, දුක කියන්නේ කණි පිට. හැම එකේම එක හා සමාන කණි පිටක් තියෙනවා. ෂර්ට් එකේ අර ගන්නට, උසපළල ගන්නට ඒ හා සමානවම කණි පිටකුත් තියෙනවනේ ෂර්ට් එකේ. ඒ වගේ තමයි. ඇඳුම පැති දෙකක් තියෙනවා. ඒ හා සමාන පැත්තක් තියෙනවා. මේ අනන්ත විශ්වයේ බොහෝම දුර්ලභව ඔක්සිජන් වායුව සහිත, ජලය සහිත, ගහකොළ සහිත නිල් පාට මේ පෘථිවි ගෝලයක් තියෙනවා. ඒ ගෝලේ අනේක විද සත්තු වර්ගය අතර මිනිහා කියන සතෙක් බිහි වුණා. ඒ මිනිහා කියන සතා අනේක විද අනන්ත දෘෂ්ටිවල පැටළුණා. ඒ දෘෂ්ටි වලින් ලෙහා ගන්න ඉතාම සුළු පිරිසක් යොමු වෙන සුළු පිරිසක් එනවා. පින්නතුනි දෘෂ්ටි ධාරයකට තව කෙනෙක්ව දෘෂ්ටිගත කරන තරම් වේගයෙන් මේ සද්ධර්මය කියා දෙන්න බෑ. මෝඩයෝ රැලක් අල්ලගත්තොත් බොහොම සටකපට වචන ටිකක් තියෙන කෙනෙකුට මාර විදියට දෘෂ්ටි ධාරින් බවට පත් කරන්න පුළුවන්. වචන ගෙනහැර දක්වන්න පුළුවන්. අසත්‍ය සත්‍ය කොට ඔප්නංවන්න පුළුවන්. ඒකයි සෝභා. විදර්ශනාවක් නැති ගැඹුරු පරේෂණාත්මක ගුණයක් නැති ඔහේ කියලා දුන්නාම කියවන මේ මෝඩ මිනිස්සු ඉන්න ලෝකයක ඒ මිනිස්සුම ඉතින් ඔය රැල්ලකට යනවා. මෙතන එක පිරිසක් ඉන්න ධර්මයේ ගැඹුරෙන් අවශ්‍ය පිරිසක් ඉන්න තව ඇත්තන්ට නම් ඉතින් පොඩි සරල දෙයක් දුන්නාම හරි 1 2 3 1 2 3 1 2 3 කියලා අඩි කියන්න කිව්වා ඒක කරගෙන යනවා. ඉතින් ලොකු මෙඩිටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් හදලා මේව කරලා ව්‍යාපාරයක් හදලා 1 2 3 කිය ගැහුවනම් හරි සරල බුද්ධිය මොකද තේරෙන දේනේ හොයන්නේ. දාර්ශනික දෙයක් දිරවන්නේ. ඒගොල්ලන්ට කියන්නේ ඥානවන්තයෝ කියලා. මොකද එහෙම කියන්නේ ඒගොල්ලන්ගේ හිත සන්තෝෂ වෙන මොකද හිතන් ඉන්නේ ඥානවන්තයෙක් කියලා ඒකයි. මොඩේ හිතන්නේ Tamanට පේන විදිය හරි Taman දකින විදිය හරි කියලා. ඥානවන්තයෙක් තමයි මේ පේන විදිය දෝෂයක් ඇති දකින විදිය දෝෂයක් ඇති කියලා විමසන්නේ. දැන් මේ ලෝකේ වරුණාකලේ මොකද්ද ස්වාමීන් වහන්සේ? මේ දේශනාව තුළ මේ ලෝකේ වරුණාකලාද මොනවා හරි නැහැ. මේ ලෝකේ අබමල් රේණුවක්වත් වරුණා කරන්නේ නැත. ඇයි? නিত্য වූ සුඛ වූ ආත්ම වූ සදාතනික වූ නොවනස්වන්නා වූ දුකට පත් නොවන්නා වූ දෙයක් ලෝකේ අබමල් රේණුවක්වත් වෙලිකටයක් නැත. ලෝකයේ සම්පූර්ණම නිස්සාර බව තමයි පෙන්වන්නේ. එහෙමනම් සාරවත් බව ඇත්තේ කොහෙද? ඔබ ඒ දේ සොයා ගන්න. ඔබ ඒ තන සිත පිහිටවන්න. සාරවත් දෙහි සිත පිහිටවන්න. සාරවත් දෙහි කොහෙද සිත පිහිටවන්න තියෙන්නේ? කොහෙද සාරත්වය තියෙන්නේ? ඒ තියෙන්නේ ලෝකෝත්තරව. ඒ තියෙන ඉන්ද්‍රිය විශේෂකෝ. ඒ තියෙන අකාලිකත්වයේ. ඒ තියෙන සංස්කාරකයන්ගේ නිරෝධය. ඒ තියෙන්නේ සැබෑම අනිත්‍ය වූ තැන. අපේ අය ලෝකේ අනිත්‍යන කතා කරන්නේ. ලෝකේ අනිත්‍ය නෙමෙයි ලෝකෝත්තර අනිත්‍යයක් තියෙනවා. ලෝකේ අනිත්‍ය කියලා කියන්නේ කට්ටිය හදාගත්ත එක තමයි කැඩෙනවට බිඳෙනවට විනාශ වීමට. ඒ ආ දකින නিত্য ලෝකෝත්තර අනිත්‍ය කියලා කියන්නේ නিত্য කරනු ගැනීම ඇලීම් ගැටීම් නැති අවස්ථාව. සම්මා පනහිතං චිත්තං. මේ සම්මා ගුණයේ හිත පිහිටුවා ගන්න ලේසිනේ. අමාරුම දේ ඔය අනිත් තැන්වල ඔය භාවනාවල් වල හිත පිටවන ටුක් ගන්න පුළුවන්. සම්මා කියන ගුණේ හිත පිටවන මේ ලෝකේ තියෙන ඉහළම ඥාන ගුණය වන. හැබැයි අමාරුවෙන් හරි කෙනෙක් කරගන්න ඕනේ දේම තමයි. වෙන මගක් නැහැ. ඒක තමයි තත්ත්වය. තේරෙන්නේ නැත්නම් තව ටිකක් ඉස්සරහට යන්න. තේරෙන්නේ නැත්නම් තව ටිකක් ඉස්සරහට යන්න. සිරිපාදේ අලුතෙන් ගිහිල්ලා මම මෙන්න මේ කුරුවිට පැත්තෙන් ගිහිල්ලා එක කන්දක් එහෙම නැගලා මම ඒ කට්ටියකින් එන කට්ටියකින් ආන අර කන්දෙන් එහා පැත්තේ සිරිපාදේ තියෙන්නේ කියලා. හේ මිනිස්සයා මගේ නියම් බලලා ඔහොම යන්නකෝ. ආන්දරෝම යන්නකෝ. මම ඒ කන්ද නැගලා බැස්සා. මෙන්න බැලුවොත් තව කන්දක් හම්බ වෙනවා. ඊට පස්සේ එන කට්ටියකින් ඇහුවා අර කන්දෙන් එහා පැත්තේ සිරිපාදේ තියෙන්නේ කියලා. ආයි මොන දියා බලාගෙන ඉඳලා කොහොම යන්න පුළුවන්? ඔය වගේ කඳු හතක් දැස්සනේ නැගල. මම දැනගත්තා නම් මම යන්නේ එච්චර දුර. ගිය කමට මෝඩ කමට ඒ පැත්තෙන් ඔය ගියා. පාරකුත් නැහැ, ගැරිලි ගොල්ලි. අර මේ කුරුවිට පැත්තෙන් අමාරුයි. එන්නගේ නේ. ගිහිල්ලා 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 පස්සේ සිරප්පු දෙකක්වත් නැතුව මම ඒ දවස්වල මේ වඩින්නේ කකුල් දෙකේ බිබිලි. ඇවිද ගන්න බෑ සමහර දුවාල බිබිලි කැඩිලා. පස්සේ අනික මිනිස්සේ කරපු දෙයක් ගලවලා දුන්නා මට. ඒක දාගෙන තමයි ඇවිදගෙන ආවේ. එහෙනම් මිනිස්සු ඉන්නේ මිනිස්සේ කරපු දෙයක් නැතුව ගියා මට ගුරුයි මට පුළුවන් කිව්වා මේ ඔබ වහන්සේ මේක දාගන්න කියලා දුන්නා. නකාලේ න දානන්දේ තිබුණ වඩන ඒ මිනිස්සේ දාගෙන හිටු කරපු දෙයක් මට දුන්නා. දායන්න කියලා. එහෙම ඉන්නේ මිනිස්සු. අර ඒ වගේ මේ අර නොදන්නා කෙනා ඉතින් යනකොට මේ මේ කන්දෙන් එහා පැත්තේ ඇති කියලා හිතනවා. ඉතින් මම මගට ගිහිල්ලා හැරිලා ආව නම් එහෙම සිරිපාදේ නැහැ කියලා නෑ. මේ ස්ථිරව දන්නෝ මේ මග තියෙනෝ දර්ශනය. මේ මගින් අවබෝධයටපත් වෙන්න පුළුවන්. පැහැදිලිව පේනවා. ඒ පිළිබඳව පූර්ණ අවබෝධයක් තියෙනවා. නිවන් මාග යන්න හොඳ අවබෝධයකින් ඇතුව. කොහෙවත් ගිහලා ඇලෙන්න නෙමෙයි සියල්ලගෙන් නිදහස් වෙන්න. ඒ කියන්නේ එවනම් මගක් ගිහිල්ලා කම්මැලි වෙන්න එපා. ඊළඟ කන්දත් බැලලා බලන්න. ඊළඟ කන්දත් බැලලා බලන්න. ඕම කඳු හත අටක් විතර බැලලා නැගිනකොට කොහොමදකදී පේනවා අන්න සිරිපාදේ. දැන් ඊට යන්සේ මහගිරි දඹේ ඔක්කොටම වඩා අමාරුයි. හැබැයි දැකලා නෑ යන්නේ. ඒත් ඉතින් සමහර අය අමාරු වුණාම මොකද කරන්නේ? හොඩා කටිනම් හන්දිපත් අමාරු නම් මොකද කරන්නේ? එන්න සුලංග පුල්ලේ නතර කරලා යනවා. ඉතින් ඔබ එහෙම කෙනෙක් වෙන්න එපා. සමහර වීරයන්ට අය ඉන්නවා නෑ පුතේ. අත ඉන්නවා තියා මොනවා වුණා මං හෙමින් හෙමින් අඩිය තියලා හරි මං නගිනවා මේ ආපු ගමන කියලා. දෙපා නැති අය නේ හරි. ඒ වගේ ඔබටත් මේ ගමන ඒ වගේ එකක් විඥාණයට ගෙනල්ලා ඔප්පු තහවුරු කරලා කරන්න බෑ. මේක ඔප්පු කරන්න පුළුවන් සීමාවේ තියෙන දෙයක් නෙමෙයි. ඔප්පු తిරපු නැති එකක් නේ නිවන කියන්නේ. එහෙම එකක් විඥාණය තුළ මේ තහවුරු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. විඥානේ තුල දෙන දේවල් කියන්න බලන්න. පින්නොතන පස්සපච්චය වේදනානේ. ඔය ඉතින් මා ස්පර්ශය වෙන්නන්න පුළුවන් වේදනාව වෙන්නන්න පුළුවන්. ඊට පස්සේ වේදනා තණ්හානේ. කොහොම හෝ වචන ටිකක් මෙහෙම නිකන් ලොකුවට ලොකුවට දානකොට මෙන්න බන කියලා හිතන නිරෝධයක් නැහැ කියෙන්නේ මොනම වෙලාවකවත්. දැන් මේ අපි කතා කරන්නේ නිරෝධයක් ගැන කතා කරනවා. කතාවකම නිරෝධය කියලා යනවා. මම ඒකයි කෙනෙක්ගේ බණ ධර්මයක් අහලා මේ පුජ්‍යල නිරෝධය ගැන කතා කරන්න අප නැද්ද දක්ෂයෙක්ද කියලා බලනවා. නිවන ගැන නේද බලනකොට නෑ. එයාගේ කිසිම වචනයක් කියන්නේ නෑ නිරෝධය ලක්ට. ඒ නිසා පුස් රචින්න කරා. ඉතින් පුස් රචින්න කරල් වලට හඳට යන්න බෑ. ඒකට හොඳ ශක්තිමත් රොකට් එකක් ඕනනේ. ඒ වගේ තමයි හරි ධර්මයක් ඕන, හරි ප්‍රබල ශක්තියක් ඕන. මේ පහළට ඇද ගන්නා වූ මමත්වයට ඇද ගන්නා වූ ශක්තියින් අභිභවා යන විශිෂ්ට දර්ශනයක් ඕන. ඒ විශිෂ්ට වචනයකට අහුම්කන් දෙන්න හැමදාම මම බලා ගන්නවා. හැමදාම සම්බුදු සරණයි.